Sempre aspettino. අද අපි ධර්මය පාඩමේ දෙවැනි දවස. පළවෙනි දවසේ සාරාංශයක් කරන්න. ඒ සාරාංශය තමයි පරමාර්ථ ධර්ම හතරක් තියෙනවා. චිත්ත, චෛතසික, රූප, නිර්වාණ කියලා. ඒ පරමාර්ථ ධර්මයන් විස්තර කරන අභිධර්මයේ අටුවා පොතක් තමයි අපි පළවෙනිින් පටන් ගන්නෙ. මොකද අභිධර්ම පිටකය පටන් ගන්න අමාරු. ඒ නිසා අභිධම්මත්ත සංග්‍රහ නැත්නම් අභිධර්මාර්ථ සංග්‍රහය කියන ඒ අටුවා පොත පටන් ගන්නවා. ඒකේ පළවෙනියෙන්ම අපි කරන්නේ සිත්. සිත් 89ක් තියෙනවා. සිත් වර්ග 89ක් තියෙනවා. ඒ 89න් 8ක් ලෝකෝත්තර සිත්. ඒ කියන්නේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ග සහ ඵල කියන සිත් 8 තමයි ඒ 8. ඊතුරු සිත් 81 අමතරව මේ 8 කියන ලෝකෝත්තර සිත් 8 ධ්‍යාන මට්ටම් පහකට බෙදන්න පුළුවන්. එතකොට 8 පහකට බෙදුවාම ඒක 40ක් වෙනවා. ඒ 40 මේ 81කට එකවුනම 121ක් වෙනවා සිත්. සිත් කෙටියෙන් කියනවා නම් 89යි. එහෙනම් විස්තර වශයෙන් කියනවා නම් 121ක් තියෙනවා. ඒ 89න් 54ක් කාමාවචරයි. 54ක් කාමාවචරයි. ඒ කියන්නේ මනුස්ස ලෝකයේත් අපායවලුත් දිව්‍ය ලෝකවලුත් ඉන්න ඒ ලෝකවල ඉන්න සත්වයන්ට නිතර ඇති වෙන සිත්වලට කියන කාමාවචර සිත් කියලා. ඒ කියන්නේ කාමයේ සහිත ලෝකවල වල සිත්. ඒවා 54ක් තියෙනවා. රූපාවචර කියලා කියන්නේ රූප තියෙන බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. එක බ්‍රහ්ම ලෝකයක සිත් හටගන්නේ අසඤ්ඤ සත්වය කියලා කියන්නේ. ඉතුරු 15 වැඩිපුර ඇති වෙන සිත්වලට කියනවා රූපාවචර සිත් කියලා. එහෙම සිත් 15ක් තියෙනවා. අදට 54යි 15යි. අරූපාවචර කියන රූප නැති බ්‍රහ්මලෝක හතරේ උඩම තියෙන සක්වලේ උඩම තියෙන බ්‍රහ්මලෝක හතරේ සිත් 12ක් ඇතියන. නිතර බහුලව තියෙන සිත් 12. ඒ 54යි 15යි 12යි කියලා කියන්නේ 81යි. එයට ලෝකෝත්තර හිත් 8ක් අහුවෙනවා 89යි. කාමාවචර සිත් 54 සෝභන සිත් කියල 24කටත් අසෝභන සිත් කියල 30කටත් බෙදෙනවා. සෝභන කියල කියන්නේ දකින්ද තියෙන්ද සුදුසු ප්‍රියමනාප කියන එකයි. ඒ සෝභන සිත් 24 තම පටන් ගත්තේ නෑ. ඒවට තියෙන කුසල් සිත් අසෝභන සිත් 30 තම අපි පටන් ගත්තේ. දැන් ටික ටික මේ බෙදාගෙන පල්ලෙහාට යනවා. අශෝභන සිත් 30ක් තියෙනවා. ඒ අශෝභන සිත් 30න් 18ක් අහේතුකයි. 12ක් අකුසල්. ඉතින් අපි පළවෙනි පාඩමේදී විස්තර කරා මොනවද මේ හේතු කියලා කියන්නේ. හේතු කියලා කියන්නේ කුසල පැත්තෙන් නම් අලෝභ, අදෝ, සමෝහ කියන හේතු තුනක් තියෙනවා. අකුසල පැත්තෙන් ලෝභ, ද්වේෂ, මෝහ කියන හේතු තුනක් තියෙනවා. අන්නේ හේතු 6ම නැත්තම් අහේතුකයි කියලා කියනවා. ඉතින් අද අපි බලමු මේ අකුසල් සිත් 12. එදා අපි අකුසල් සිත් 12න් අටක් කළා. ඒ අටක්ම ලෝභය මුල් වෙලා උපදින්නේ. අද අපි කරන්නේ ද්වේෂයේ මුල් වෙච්ච දෙකයි, මෝහයේ මුල් වෙච්ච දෙකයි. එතකොට 12යි. ද්වේෂ මූල සිත් දෙක කියලා කියන්නේ දෝමනස සහගත පටිග සම්ප්‍රයුක්ත අසංඛාරික සිතයි, දෝමනස සහගත පටිග සම්ප්‍රයුක්ත සසංඛාරික සිතයි කියලා දෙකක්. මේ දෝමනස සහගතයි කියලා කියන්නේ දුක් වේදනා සහිතයි. හිතෙහි හටගන්න අමනාපයක් තියෙන දෝමනස්සයි. පටිග සම්ප්‍රයුක්තයි කියලා කියන්නේ තරහ, එහෙම නැත්නම් අකමැත්ත, ද්වේෂය සහිතයි කියන එක තමයි කියන්නේ. ඒ ද්වේෂය ආකාර තමයි අකමැත්ත, අප්‍රියාව, තරහ, දුක, ශෝකය, බය, ක්‍රෝධය, වෛරය, බද්ධ වෛරය යනාදී වශයෙන් නොඑක් නම් වලින් කියන්නේ ඒ හැම දෙයක්ම. ශෝකය, වැළපීම, දැඩි වෙහෙස, එහෙම කියලා ඒ නම් වලින් හඳුන්වන්නේ මේ ද්වේෂයම තමයි. මේ ද්වේෂයටම කියන නමක් තමයි පටිග කියලා කියන්නේ අරමුණෙහි ගැටීම කියන එක තමයි පටිග කියලා කියන්නේ. පටිග සම්ප්‍රයුක්ත කියලා, සම්ප්‍රයුක්ත සිත් කියලා කියන්නේ මොන හරි ධර්මයක් යුක්ත වූ සිත්. මේ සිත් දෙකම දෝමනස සහගතයි, පටිග සම්ප්‍රයුක්තයි. එක සිතක් සසංකාරිකයි. සසංකාරික කියලා කියන්නේ මොකද්ද? තමන්ගේ මෙහෙයවීමෙන්, උනන්දුවෙන් කරනවා. එහෙම නැත්නම් අනුන්ගේ මෙහෙයවීමෙන් කරනවා. සසංකාරික කියන්නේ ඒකයි. අසංකාරික කියන ඊළඟ පළවෙනි සිත, අසංකාරික කියන සිත මොකද්ද? තමන්ගේ මෙහෙයවීමක්වත් අනුන්ගේ මෙහෙයවීමක්වත් නැහැ. ඉතාම පුරුදු පුහුණු ලෙස, නිපුණ ලෙස, දක්ෂ ලෙස, નિરાයාසයෙන්ම වගේ ඒ ක්‍රියාව කරනකොට ඇති වෙන සිත්. අසංඛාරික කියන්නේ ඒකයි. ඒ කියන්නේ යම් කිසි වැඩක් හොඳින් පුරුදු පුහුණු වුණාට පස්සේ ඒ දක්ෂ පුද්ගලයෙක් විසින් ඒ කාර්ය කරන විට ඇති වෙන සිත්වලට කියනවා අසංඛාරික කියලා. ඒ කියන්නේ අපි හිතමු මේ පටිඝ සම්ප්‍රයුක්ත සිත්වලින් කරන්න පුළුවන් නරක වැඩ විතරයි, මේ අකුසල් සිත්. ඉතින් පුළුවන් කෙනෙකුට ගහන්න පුළුවන්, මාළු බාණ්ඩ යන්න පුළුවන්, සතෙක් මරන්න පුළුවන්, කාට හරි බනින්න පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් බැලුවාම කවදාක්වත් කෙනෙකුට බැනලා නැති කෙනෙක් අනික් කෙනෙකුට බනිනකොට වගේ ආයාසයක් ඇති වෙන්නේ නැහැ. හැමදාම බැනලා පුරුදු කෙනෙකුට තමන් දන්නෙත් නැ කොහෙන් වචන එනවද කියලා. අසංඛාරික ලෙස වනින්න පුළුවන්. ඒ කියන්නේ ඊටාම පුරුදු පුහුණු ලෙස කෙනෙකුට හිතේ තියෙන තරමකට වැන්න හැකියි. ඒ බැනලා පුරුදු හින්දා. දැන් යම් කිසි කෙනෙක් පළවෙනි දවසේ මාළු බාන්න ගියොත් එම බොහොම අමාරුයි. මොකද කොතනද මාළු බාන්නේ කියලා ඔහුට වෙනම හිතන්න ඕනේ. ඊට පස්සේ මොන ඇමක්ද තෝරගන්නේ කියලා හිතා ගන්න ඕනේ. ඊට පස්සේ බිලි කොක්ක මොන වගේද කියලා හිතා ගන්න ඕනේ. ඉතින් ඒකට බිලි කොකු කීපයක් තියෙනවා. ඉතින් මොන වගේ මාළුවෙක් අහුවේද කියලා ඔහු දන්නෙත් නැහැ මේ ප්‍රදේශේ. ඒ හින්දා ලොකු බිලි කොක්කක් දානවද, පොඩි බිලි කොක්කක් දානවද, එහෙම නැත්නම් මේ ඇමට මේ මාළුව අහුවේද කියලා ඉතින් සැක සහිතව තමයි කරන්නේ. ඉතින් දැම්මහමත් ඊටා ළඟට දානවා, ඊටා දුරට දානවා, හරියට ප්‍රමාණයක් නැහැ. ඊට පස්සේ මාළුවෙක් අහුවෙනකන් ඉන්න ගියාමත් හරි කරදරයි, වෙහෙසයි. ඉතින් අමාරුවෙන් ඒක කරන්නේ. අහු වුණාට පස්සේ ගොට ඇදලා ගන්න එකත් හරි වෙහෙසයි. මොකද පුරුදු නැහැ. නමුත් පස්සේ කාලක අවුරුදු කීපයකට පස්සේ මාළු බානවා නිකන් ඇවිදිනවා වගේ ලේසියෙන්. ඒ එතකොට තියෙන අසංඛාරික සිත්. ඉතින් කාට හරි ගහනකොටත් එහෙමයි. සාමාන්‍යයෙන් කාටවත් ගහන්න නැති පුද්ගලයෙකුට ගහන්න ඕන වුණත් අතක් උස්සලා හරියට ගහ ගන්න බෑ. මොකද ඔහුට අත උස්සලා කාටවත් ගහලා පුරුදු නෑ. ඉතින් ඔහු ගහන තැන මේ හිතන තැනට නෙමෙයි වදින්නේ. ඉතින් ඒවා සසංකාරිකයි. ඉතින් පස්සේ කාලෙක දිගටම කාටද ගහන්න පටන් ගත්තොත් නම් බොහොම ලේසියෙන් හිතන තැනට ගහතයි. අපි තුමු දැන් සිර කඳවුරක කසයක් අතේ තියන් ඉන්න පුද්ගලෙක් ඒ රස්සාවට ගියොත් එම රස්සාවට ගිය අලුත කසෙන් ගැව්වට හිතන තැන නෙමෙයි වදින්නේ, ගිහිල්ලා වෙන තැනක වදින්නේ. සමහරට අඩුවෙන් වදින්න ගැව්වම වැඩියෙන් වදිනවා. රිදෙන්න ගැව්වහම මස් ගැලවිලා යනවා. එහෙම නැත්නම් මස් ගැලවිලා ඉන්න කියලා ගැව්වහම වදින්නෙත් නැහැ. ඒ වගේ තමයි වදින්නේ. එහෙනම් සසංකාරික කියන්නේ. පස්සේ කාලෙක ਉਹ හැමදාම කසෙන් ගහලා වැඩ ගන්නෙ. ਉਹ හිතන ආකාරයට ਉਹට කසේ පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වෙලාවට ඇති වෙන්නේ අසංකාරික සිත්. ඉතින් මෙන්න මේ ප්‍රාණඝාතය කියන කර්මය ද්වේෂ මූල සිතකින් අරෙන්ද වෙන සිතකින් කරන්න බෑ කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ අපි ලෝභකමට මාළු මරුවත් ඒ මරණ වෙලාවේ තරහ සිතක් තියෙන්න ඕනේ. නැත්තම් ඒ සතාට අනතුරක් කරන්න බෑ. මේ පටිඝසිත ඇති වෙන්න තියෙන ප්‍රධාන හේතු හතරක් සඳහන් කරලා තියෙනවා. මොනවද? හිතට කැමති නැති, එහෙම නැත්නම් අමනාප අරමුණක් හමු වීම. අනිත් කාරණය තමයි නිතර කිපෙන පුද්ගලයෙක්, එහෙම නැත්නම් නිතර තරහ යන පුද්ගලයෙක් බව. ඒ කියන්නේ තමන්ට නිතරම තරහ යනවා නම් ඔහුට ආයාසයකින් තොරව පටිඝසිත ඇති වෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් නිතර බැනගන්න පුද්ගලයෙක් නම් තව කෙනෙක් වචනයක් කියනකොටම ඒක තේරලා ඒකට උත්තරත් ඔහුගේ සිතේ හට ගන්නවා. නැවත බනින්න ඔහුට ඒව පුළුවන් වෙනවා. ඒ වගේ නිතර බනින්නේ නැති පුද්ගලයෙක් නම් තව කෙනෙක් මොන හරි මේ රිද්දන්න කියලා හිතලා කිව්වත් ඔහුට සමහර ටියක් වෙලා ගිහිල්ලා තමයි ඒක තේරෙන්නේ මේ මට මේ රිද්දන්න වෙන්නේ නැති එක කියන්නේ නැත්තේ කියලා. ඉතින් ඔහුට එකපාරටම තරහ යන්නේ නැහැ. මොකද නිතර කිපෙන්නේ නැති පුද්ගලයෙකුට එහෙම නිතර තරහ යන්නේ නැහැ. එහෙම පුද්ගලයෝ වර්ගයිනෝ. අනිත් එක තමයි මේ පටිඝසිත ඇති වෙන ප්‍රධාන කාරණයක් නූගත්කම. මොකද තමන්ට වෙන හැම දෙයකටම වැරද්ද අනුන්ගේ කියලා හිතන අය ඒගොල්ලෝ. ඒ කියන්නේ සමහර කෙනෙක් පාරේ යනවා වතුර වලල් දිගටම තියෙද්දි වාහනේ යන බවක් දැන දැනත් ඒ වතුර වලල් අයිනෙම යනවා. ඉතින් ඒ වාහනේ යන කෙනෙක් වතුර වලල් බේරන්න ගිහලා බැරි වෙලා හරි ඒක වැටුනොත් එහෙම ඒ වාහනේ ඉන්න පුද්ගලයාට තමයි ඒක බයින්නේ. මොකද තමන්ගේ ඇඟට මඩ විසවීමට හේතුව වාහනේ යන පුද්ගලයායි කියලා ඒ පයින් යන පුද්ගලයා හිතනවා. ඉතින් ඒකත් නූගත්කම. මොකද තමන්ට මේ අනුන්ගේ කර්මඵල දෙන්නේ නැහැ. ඒක අවබෝධ කරගන්න ඕනේ. දැන් තමන්ට මොන හරි වෙලා තියෙනවා නම් මේ තමන්ම කරපු දෙයක් තමයි මේ ඵල දීලා තියෙන්නේ. මොකද අපේ අම්මලා තාත්තලා කරපුව අපිට ඵල දෙනව නෙමෙයි. මේ අපේ සහෝදරයෝ කරපුව ඵල දෙනව නෙමෙයි. අපිම කවදා හරි කාට හරි කරලා තියෙනවා නම් තමයි අඩු ගානේ සහභාගී වෙලාවක් තියෙනවා නම් අනුමත කරලවත් තියෙනවා නම් තමයි ඒ දේවල් දකින්න අහන්නවත් ලැබෙන්නේ. ඉතින් අන්න ඒක අවබෝධ කරගන්න ඕනේ. ඒක අවබෝධ කරගත්තාම තරහ ගොඩාක් අඩු වෙනවා. නැත්තම් හැම වෙලේම හිතෙන්නේ මේ අනික් පුද්ගලයෝ හින්දාම තමන්ට දුක් විඳින්න වෙනවා කියලා. ඒක තමයි මේ නූගත්කම පටිඝය ඇතිවීමට ප්‍රධාන කාරණයක් වෙන්නේ. අනික් කාරණේ තමයි අරමුණ ගැන දුරදිග කල්පනා නොකිරීම. මොනවද? මේ අරමුණ මොන වගේ දෙයක් හින්දා මට දැනගන්න ලැබෙන්නේ නැද්ද? එහෙම නැත්තම් මේට ක්‍රියා මේ විදිහට ක්‍රියා කිරීමෙන් මට මොනවා වෙයිද පස්සේ? අපි හිතනවා දැන් මට වැණුම් අහන්න සිද්ධ වුණාම ඉස්සල්ලාම හිතන්නේ නැවතේ බයින කෙනාට බනින්න. එනකොට දුරදිග කල්පනා කරොත් හිතනවා දැන් කලින් බැනලා තියෙන නිසා දැන් බැණුම් ඇහුවේ. දැන් ආයි බැන්නහම වෙන්නේ මේ එක බයින සැරේ කර 1000 සැරයක් 10000 සැරයක් කර ආයි බැණුම් අහන්න. ඉතින් ඕක නවතින්නේ නැහැ. ඉතින් අන්නේ වගේ දුරදිග කල්පනා නොකිරීම තුලින් මේ පටිගය අනු ක්‍රියා කරන්න පෙළඹෙනවා පුද්ගලයා. මේ පටිගය කියන මේ ද්වේෂ මූල සිත්වලින්ම තමයි ඊර්ෂ්‍යාව. එහෙම නැත්නම් මච්චරිය. ඊර්ෂ්‍යාව කියලා කියන්නේ අනුන්ගේ සම්පත් නොයිවසීම. අනුන්ගේ සැපත නොයිවසීම. ඒ කියන්නේ තමන්ට සම්බන්ධයක් නැති වුණත් කවුරු හරි හොඳ වාහනයක වේගෙන් ඒ පාරෙන් ගියොත් එම ඒ බලන් ඉන්න මිනිස්සු තරහ යනවා. මොකද මේ තමන්ගේ පාර වගේ යන හැටි බලන්න කියලා බලන්න. මේ කියලා ඉතින් එහෙම බයින්නේ මොකද තමන්ට එහෙම වාහනයක යන්න නැති හින්දා ඇත්තටම. අනිත් කාරණේ තමයි කලින් දුප්පත් වෙලා ඉඳලා පස්සේ ධනවත් වුණොත් මිනිස්සු කැමති නැහැ ඊර්ෂ්‍යා කරනවා. මෙන්න මේ ඊර්ෂ්‍යාව තියෙනවා. ඊට අමතරව මච්චරිය කියලා කියන්නේ තමන්ගේ දේ අනුන් එක්ක සාධාරණව පාවිච්චි කරන්න කැමති නැහැ. ඒ කියන්නේ තමන් විඳින සැපක් තමන්ට කැමමක් හම්බුනොත් හැංගිලා කන්නේ. එහෙම නැත්නම් තමන්ගේ දරුවන්ට විතරයි දෙන්නේ. හැම පුද්ගලයාටම දෙන්න කැමති වෙන්නේ නැහැ. තමන් නිදාගන්න ඇඳ කාටවත් දෙන්න කැමති වෙන්නේ නැහැ. එහෙම නැත්නම් තමන්ගේ නිවසේ තමන් සිටින මේ කාමරය පාවිච්චි කරන කාටවත් දෙන්නේ නැහැ. ඒ මොකද තමන් විඳින සැපට සමාන සැපක් අනුන් විඳිනවට කැමති නැහැ. ඒකට තියෙන අකමැත්ත. ඒකත් ද්වේෂ මූලෙන් හදන ඇතිවන සිතක්. ඒ ඊර්ෂ්‍යාව කියලා කියන්නේ චෛතසිකයක්. ඒ චෛතසික සියල්ලම ඇති වෙන්නේ මේ ද්වේෂ මූල සිත්වල. يعني ඊර්ෂ්‍යාව, මච්චරිය, කුක්කුච්චය කියලා කියන්නේ කරපු පව් ගැන පසුතැවීම සහ කරන්න ලැබෙච්ච නැති පින් ගැන පසුතැවීම. මගේ අතින් මෙවැනි පවක් සිද්ධ කෙරුණා කියලා නැවත නැවත මතක් කරලා දුක් වීම තමයි කුක්කුච්චය කියලා. එහෙම නැත්නම් මට එච්චර අවස්ථාවක් තිබිලත් මම මේ අවස්ථාව පාවිච්චි කරලා හොඳ පිනක් කරගත්තේ නැහැ. දැන් පරක්කුයි කියලා පස්සෙන් කුකුචේ. එතකොට තරහ, ක්‍රෝධය, වෛරය, ශෝකය, වැළපීම, උපායාස නම් වූ දැඩි ආයාසය, අකමැත්ත, අප්‍රියාව, භය සහ බද්ධ වෛරය යන ආදී වශයෙන් නම් වලින් හඳුන්වන ද්වේෂය හටගන්නේ මෙන්න මේ ද්වේෂ මූල සිත්තල. ඊට අමතරව ඊර්ෂ්‍යාව, මච්චරිය, කුක්කුච ඒ හතරම ඇති වෙනෙත් මේ ද්වේෂ මූල සිත්තල. ඒකට කියනවා අපි චෛතසික පාඩමේදී ද්වේෂ චතුස්කය කියලා. ඒ කියන්නේ ද්වේෂය නිසා ඇතිවන චෛතසික හතරක්. ද්වේෂය, ඊර්ෂ්‍යාව, මච්චරිය, කුක්කුචය කියලා. ප්‍රාණඝාතය කිරීම, පරුස වචන කීම, අනුන් නැති වේවා, නැසේවා, අනුන්ට විපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරන සිත ව්‍යාපාදය කියලා කියන්නේ කර්මපතයක් කියලා. අන්නේ සිතත් ද්වේෂ මූලයි. ඒ ද්වේෂ සිත් වලින්ම තමයි හටගන්නේ. සමහරුන්ට පව් කරලා තියෙන පුරුද්ද නිසා සමහර සතෙක් දැක්කහම ඒ සතාගේ මස් කණ්ඩ ආසිත වෙනවා. ඉතින් ඒ මොකද මරාගෙන කාලා තියෙන පුරුද්ද නිසා. ඒ මරාගෙන කණ්ඩ තියෙන ආසාව ලෝභසහගත වුණාට මරණ වේලාවට ඇති වෙන සිත් ද්වේෂ මූලයි. මේ ඒකට කියන්නේ ඒ වැද්දාගේ තියෙන සිත කියලා කියන්නේ. ඒ කියන්නේ වැද්දෙකුට හිතනවලු මුවෙක් දැක්කහම මූට විදින්න ඕන. ඊට පස්සේ මුව කපලා කෑලි කරන්න ඕන. කෑලි කරලා මේ කොටස මේකට විකුණන්න ඕන. මේ කොටස උයන්න ඕන. මේ කොටස වේලන්න ඕන. එහෙම කියලා ඒ මුවාව දැක්කහම ඒ සම්පූර්ණ සැලැස්මක් මතක් වෙනවලු. ඉතින් අර පන පිටින් ඉන්න පුද්ගලයෙක්ව ඒ තරමට වදයට බන්ධණයට ලක් කරන්න සිතුවිලි හටගන්නේ ඒවා ද්වේෂ මූල සිත්. කියන්නේ මරන්න ඕනේ, කපන්න ඕනේ, කියන්නේ හැම ගහන්න ඕනේ, කොටස් කරන්න ඕනේ, කොටසක් විකුණන්න ඕනේ, කොටසක් වේලන්න ඕනේ, මීපෙනිය වල දාන්න හරි, කියන්නේ ඒ වගේ එක එක හිතනවා. ඒ හිතලා තමයි විඳින්නේ. එතකොට ඔහු ඒක තෝරන්නේ මේ සතා පොඩි වැඩි මගේ අවස්ථාවට මදි. එහෙනම් මේ තරබාරු සතෙක් හොයා ගන්න. එහෙම ලැබුණොත් ගොඩක් සතුට වෙනවා. ඒ සතුට වෙන වෙලාවට ඇති වෙන්නේ ලෝභසිත. ඒත් මරණ වෙලාවට තියෙන්නේ ද්වේෂසිත. එහෙනම් කල්පනා කරගන්න මේ සාමාන්‍ය පුතග්ජනට මේ අකුසල් සිත් 12 නිතරම ඇති වෙනවා. දවස පුරාම ඉන්නේ මේ අකුසල් සිත් වලින්ම තමයි. කොටිම කියනවා නම් තමන්ට මේ දාඩිය දාන එකටත් ඇති වෙන්නේ පටිඝ සිත්ම තමයි. තමන්ට තමන්ගේ දූවිල්ල බැඳිලා නම් එහෙම නැත්නම් තමන්ගේ ඇඟේ කොහරි රෝගයක් තියෙනවා නම් ආබාධයක් තියෙනවා, ඒ කියන්නේ මොකක් හරි gediyak තියෙනවා නැත්නම් ඔලුවකක්කමක් තියෙනවා, අත රිදෙනවා, කකුල රිදෙනවා, කොන්ද රිදෙනවා, ද්වේෂ සිත් මේ ඔක්කොම ඒවා විඳින්නේ ද්වේෂ සිත්වල. සිහිය නැතුව ඒක විඳිනවා නම් අකමැත්තක් ඇති වෙනවා. අකමැත්ත තියෙන හැම වෙලෙම ද්වේෂ සිත් තියෙනවා. ඉතින් කන්න ගියාම හිතන රහනේ මේ තියෙන්නේ. එතකොට නුවණ නැත්තම් සත්ත්වේක්ෂා කරන්න නෝ නැත්තම් බුදුරජාන් වහන්සේ දේශනා කරන පරිදි මට මේ කණ්ඩ ලැබීමත් ලොකු වාසනාවක් කියලා හිතෙන්නේ නැතු හිතෙනවා මොනවද මේ කෑම හරි අමාරු කණ්ඩ කියලා ද්වේෂ සිත් තියෙනවා. අසන්තුෂ්ඨිතාව ඒ නිසා තියෙනවා. කියන්නේ ලද දෙයින් සතුට නොවීම. ඉතින් මේ ලද දෙයින් සතුට නොවීම කියන එක ආහාර සම්බන්ධයෙන්, වස්ත්‍ර සම්බන්ධයෙන්, අපි වාසය කරන නිවස සම්බන්ධයෙන්, අපිට ලැබෙන බෙහෙත් සම්බන්ධයෙන්, එහෙම නැත්නම් වෙන උපකරණ සම්බන්ධයෙන් පාවිච්චි කිරීම සිද්ධ වෙන උපකරණ සම්බන්ධයෙන් ඇති වෙන්න පුළුවන්. ඇති වෙනවා නිතරම. පුළුවන් නෙමෙයි ඇති වෙනවා හැම වෙලේම. දවසකට දහස් සැරයකටදී ඇති වෙනවා ද්වේෂසිත. ඒ කියන්නේ ද්වේෂසිත වර්ග මම කියන්නේ එක තප්පරයකට කෝටි ප්‍රකෝටි ගණක් ඇති වෙනවා. මේ සිද්ධි ගණන බලුවාම සමහර කෙනෙකුට නෙමෙයි බොහෝ කෙනෙකුට කුසල් කරන්න ගියාම ද්වේෂසිත තමයි වැඩිපුර තියෙන්නේ. මොකද භාවනා කරන්න ගියාම ඔන්න සද්දයක් එනවා. ඉතින් මේ මිනිස්සු මේ වෙලාවටම මේ සද්ද කරනවානේ කියලා ද්වේෂසිතක් ඇති වෙනවා. ඊට පස්සේ ටික වෙලාවකින් කොන්ද රිදෙන්න ගන්නවා. ඊට පස්සේ අකමැති දේවල්ම ඉතින් සිද්ධ වෙනවා. වේදනාවක් හට ගන්නවා. ඉතින් ඊට අමතරව අපි දැන් පොතක් කියවන්න ගියොත් හැම එක්කෝ වචනයක් තේරෙන්නේ නැහැ. ඉතින් දැන් ඒකට අකමැති වෙනවා. ඊට පස්සේ එහෙම නැත්තම් මහන්සි හිතන තරම් ප්‍රමාණයක් කියවන්න බෑ. ඒකටත් අකමැති වෙනවා. ඒ වගේ මේ මොන හරි වැඩක් කරන්න ගියාම එහෙම නැත්තම් ඒ පොත කියවන්න දෙන්නේ නැහැ. කවුරු හරි කතා කරනවා. එහෙම නැත්තම් කවුරු හරි එකට බාධා කරනවා. වෙන වැඩක් කරන්න සිද්ධ වෙනවා. එතන නවත්තන්න වෙනවා. එතකොට තමන් ආස දෙය කරන්න නොලැබීම මේ ද්වේෂසිත ඇති වෙන්නේ. ඒ කියන්නේ අකමැති දේවල් සිද්ධ වීම. ද්වේෂසිත ඇති වෙන්න කාරණයක්. ඉතින් සාමාන්‍යයෙන් කිව්වොත් දවස පුරාම ලෝභසිතුයි ද්වේෂසිතුයි මාරුවෙන් මාරුවට අපිට ඇති වෙනා මිස කුසසිත තියෙන්නේ නැහැ. සතිපට්ඨානෙ තියෙන්න ඕන. සිහිය තියෙන වෙලාවට විතරමයි කුසසිත ඇති වෙන්නේ. අනෙක් හැම වෙලෙම ලෝභ ද්වේෂ මෝහ. ඉතින් මෝහ සිත් ඇති වෙනාට වැඩිය සාමාන්‍ය අනික් සිත් දෙක ඇති වෙනවා කියලා තමයි කියන්නේ. හැබැයි මෝහය කියන මූලය, අකුසල මූලය මේ ද්වේෂ සිත් වලත් තියෙනවා. ලෝභ සිත් වලත් තියෙනවා. මෝහ සිත් වලත් තියෙනවා. මෝහ සිත් වල තියෙන්නේ මෝහය විතරයි. ද්වේෂ සිත් වල ලෝභයයි මෝහයයි දෙකම තියෙනවා. ලෝභ සිත් වල ලෝභයයි මෝහයයි දෙකම තියෙනවා. ඒ හින්දා ලෝභය තමයි ප්‍රධානම අකුසලය. මුල්ම අකුසලය අවිද්‍යාව කියලා කියන්නේ ඒ මෝහයටම තමයි. ඊළඟට අපි කරන්නේ මේ අවිද්‍යා මූලික, එහෙම නැත්නම් මෝහ මූලික සිත් දෙක මොනවද? උපේක්ෂා සහගත. අපි කලින් කතා කරපු ලෝභ සහගත සිත් සෝමනස් 4යි, දෝමනස් මේ උපේක්ෂා 4යි තිබ්බේ. පටිඝ සිත් දෙකම දෝමනස සහගතයි. ඒත් මේ මෝහ සිත් දෙකම උපේක්ඛා සහගතයි. උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත. අනික් සිත තමයි උපේක්ඛා සහගත උද්දච්ච සම්ප්‍රයුක්ත සිත. මේ මෝහ මූල සිත් දෙකම අසංකාරිකයි. මෝහ මූල සිත් දෙකම අසංකාරිකයි. මොකද මෝහය ඒ තරම් පුරුදුයි. ඒ කියන්නේ අපි මෝඩකම මේ අද ගියේ ඉඳලා එන එකක් නෙමෙයි. ඒක කල්ප කෝටිප කෝටි ගණක් ඉඳලා එන මෝඩකමක් තියෙනවා අපිට. ඒ හින්දා අපේ අවිද්‍යාව අපිට පුරුදු පුහුණුයි. රැවටෙන්න අපිට පුරුදුයි, අපිට රැවටිලා. ඒ හින්දා අරමුණක් දැක්ක ගමන්ම නිත්‍ය නොවන දේ නිත්‍යයි කියලා ගන්නවා. يعني මේක හැමදාම තියෙනවා කියලා මම හිතෙන්නේ. දැක්ක ගමන් හිතෙන්නේ මේක හැමදාම තියෙන එකක් කියලා. කැඩෙනවා කියලා හිතෙන්නේ නැහැ. හොඳ නැති එක හොඳයි කියලාම හිතනවා. ඒ කියන්නේ අසුබ දේ සුබ වශයෙන් තේරෙනවා. අප්‍රිය දේ ප්‍රිය වශයෙන් වැටහෙනවා. බලන්න පිළිකුල් දෙයක් පවා සමහරලාට අතිශයින් ප්‍රිය දෙයක් හැටියට වැටහෙනවා. ඒ මොකද මෝහය කියන ධර්මයෙන් වහනවායි. ඒ මෝහය ගොඩක් පුරුදු හින්දා. ඒ හින්දම ඒ මෝහයෙන් පටන් ගන්න එක ද්වේෂයට හරි ලෝභයට හරි ඇදගෙන යනවා. ඉතින් මෝහය කියන මේ මෝහ මූල සිද්දකම උපේක්ඛා සහගත වීමට හේතුව මොකද්ද කියනවනම්, හරියට අරමුණ තේරෙන්නේ නැති හින්දා සැපද දුකද කියලා තේරුමක් එතන නැහැ කියලා කියනවා. මොකද මෝහයෙන් වහලා තියෙන්නේ. ඒ මෝහයෙන් පටන් අරගෙන මෝහයෙන් රැවටිලා නিত্য සුභ සුඛ කියලා කියන්නේ අනිත්‍ය නැහැ, ස්ථිරයි. නিত্য කියන්නේ ඒකයි. සුභයි කියලා කියන්නේ ඊටාම හොඳයි කියන එක. නරක දේ හොඳයි කියලා කියන එක. සුඛ කියලා කියන්නේ දුක්ඛ දේ, දුක සහගත දේ සැපයක්සේ වැටෙනේ. අන්නේ නিত্য සුභ සුඛ කියන සංඥාව මෝහ සිත් වලින් ඇති කරාට පස්සේ අපිව යනවා ලෝභ සාග සිත් වලට හරි ද්වේෂ සාග සිත් වලට. ඊට පස්සේ එතනදී අපිට විඳින්න පුළුවන් සතුටක්ද නැද්ද කියන එක. ද්වේෂ සිත් නම් අකමැති, දෝමනස්ස සාගතයි. ලෝභ සිත් නම් සර්වාකාරයෙන්ම අපි කැමති විදිහේ ලෝභ විදයක් හම්බුනොත් සෝමනස්ස සාගතයි. සතුට හිතෙනවා. අපි හිතන විදිහටම සර්වාකාරයෙන්ම සම්පූර්ණ වුණේ නැත්නම් ඒ ලෝභ සාගරේදී උපේක්ඛා සාගරේ. ඒ කියන්නේ විඳීම ඒ තරම්ම සතුරු සාගර නැහැ. කෙල් ගෙඩියක් දැකලා කන්න ගන්නවා. ඉතින් හිතන් ඉන්න රහ නෙමෙයි අමුයි. එතකොට උපේක්ඛා සාගර වෙනවා. ගොඩක්ම කන්න වෙයි නම් ද්වේෂ සාගර වෙනවා. එහෙමයි වෙන්නේ. එහෙම සම සිත් ඇති. ඉතින් මේ ඒ වගේ දවස පුරාම ඒව ඇති වෙන එකයි කියන්නේ. විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත කියන එක ඇති වෙන්න මේ විචිකිච්ඡාව කියන සැකය, අරමුණ සැක කිරීම මුල් වෙනවා. විචිකිච්ඡාව කියලා කියන්නේ ඕනෑම අරමුණක් හරියට තේරෙන්නේ නැත්නම් ඒක විචිකිච්ඡාවක් තමයි. ඒ වුණාට මේ විචිකිච්ඡාව කියලා මේ නිවන වළක්වන විචිකිච්ඡාව වෙන් කරන බුද්ධ ආදී අටතන සැකය කියලා තමයි හඳුන්වන්නේ. මොකද්ද බුදුරජාන් වහන්සේ කෙරෙහි සැක කිරීම? ඒ කියන්නේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ තියෙන පුද්ගලයෙක් හිටියා. දැන් සමහරු මේ ළඟදි කෙනෙක් ආව. හොඳටම බුද්ධ ආගමේ කියලා කියන්නේ ඒ උනාට බුදුරජාණන් වහන්සේ මල් උඩ නම් සිද්ධාර්ථ කුමාරයා මල් උඩ නම් ඇවිත්ත කියලා පිළිගන්නේ. මොකද ඉපදිච්ච ගමන් මිනිස්සු එහෙම කරන්නේ නැති හින්දා. ඒක පිළිගන්න බෑ. ඒ මොකද බුදුරජාණන් වහන්සේ ගැන එහෙම කිව්වම සැකයි. හිතන්නේම සාමාන්‍ය පුද්ගලෙක් කියලා. ඉතින් ඒකට කියන විචිකිච්ඡා බුදුරජාණන් වහන්සේ සැක කිරීම. මොකද තමන් දන්න තමන් දන්න විදිහට ගැලපෙන්නේ නැත්තම් සැක කරනවා. මොකද මේ බුද්ධ ආගමට එන කෙනෙක් ඉස්සල්ලාම හිතන්න පුරුදුලා ඉන්නේ තමන් තමයි ඔක්කොම දන්නේ කියලා හිතලා බුද්ධ ආගමේ තියෙන එක හරිද වැරදිද කියලා බලන්න තමයි බුද්ධ ආගම ඉගෙන ගන්න. සාමාන්‍යයෙන් නම් මම දැකලා තියෙන්නේ එහෙමයි. ඒ මොකද තමන් තමයි මේ ටික දන්නේ කියලා හිතලා බුද්ධ ආගමේ කියන එක බලලා ඒකනම් හරි ඒකනම් වැරදි ඒකනම් හරි ඒකනම් වැරදි කියලා වර්ග කරන්න පටන් ගන්න. පස්සේ තමයි තේරෙන්නේ අපි දන්නවා කියලා හිතන්නවත් බැරි තරම් බුදුරජාන් වහන්සේ දන්නවා. එහෙමත් රහතන් වහන්සේලා දන්නවා. මේ දන්න කට්ටිය ලියපු දෙයක් අපි මේ ඉගෙන ගන්න දැනගන්න ඕන අනාගතයේදී කියලා. ඒ තමන්ව ඒ මානය සහිත තැනක තිබ්බ නිසා තමයි ඒ කියන්නේ තමන් උසස් ස්ථානයක තියලා මේ ධර්මය පහත් තැනක තිබ්බහම අන්න ඒ පුද්ගලයාට විචිකිච්ඡාව බහුල වශයෙන් ඇති වෙනවා කියලා තමයි මට හිතෙන්නේ. ඒ මොකද තමන් දන්නවා කියලා හිතන්නේ. ඒතොර තමන්ට තේරෙන්නේ නැත්තම් මේ අඩි 6ට වඩා උස මිනිස්සු ඉන්නවා කියන එක එහෙනම් එහෙම දෙයක් වෙන්න බෑ. ඒ කියන්නේ තමන් දන්නේ නැහැ නෙමෙයි. ඉතින් නූතන විද්‍යාව ගැන එවැනිමානයක් නැති වුණාට බුද්ධ ආගම වැනි පැරණි දෙයක් ඉගෙන ගන්න ගොඩක් කෙනෙකුට එහෙම මානයක් තියෙනවා. ඒ පුද්ගලයා හිතන තමන් තමයි දන්නේ. ඒ හින්දා තමන්ට පුළුවන් විවේචනය කරන්න. තමන්ට පුළුවන් හරිද වැරදිද කියලා හොයලා බලන්න කියලා. නමුත් මේ බුද්ධ ධර්මයේ කියන ජඹුරු ධර්මයේ පැමිණියාම මේ මහා ප්‍රඥාවන්තයි මහා වීර්‍යවන්තයි මහා ඍද්ධිවන්තයි ගණන් ගන්න බැරි පුදුලිය වඩපත් වෙනවා. ඉතින් අපි බුදුරජාන් වහන්සේ ගැන ඒක අපි හිතන් ඉන්න විදිය හිතන්නේ මේ අපි බුදුරජාන් වහන්සේට ගෞරව කරන්නේ නැහැ ඇත්තටම. මොකද අපිට තියෙන தත්ත්වය අපිට තියෙන බලයත් එක්ක බැලුවාම අපි ගැන හිතන් ඉන්නවා වැඩි. අපිට තියෙන දැනුම ගැන අපි හිතන් ඉන්නවා වැඩි. දැන් ඒ දවස්වල හිටපු මහා ප්‍රඥාවන්තයෝ ඒ කියන්නේ කෙනෙකුට කෙලෙස් අඩු නම් ඔහුගේ ප්‍රඥාව පොඩි කාලේ ඉඳලා වැඩෙනවනේ. එතකොට නම පිප්පලි මානවක වගේ මහා පුරුෂය කුඩා කාලේ ඉඳලම මේ බ්‍රහ්ම ලෝකේ ඉඳලා ඇවිල්ලා මෙහි ඉපදිලා ඒ කියන්නේ ධාන වඩමින් මේ ඉඳලා ඇවිල්ලා මෙහි ඉපදිලා කුඩා කාලේ ඉඳලම නික්ලේශී පුද්ගලෙක් හැටියට ඉන්නවත් කිසිම දවසක රාගය කියන දෙයක්වත් ඇති වෙලා නැහැ. ඉතින් ධන පරිහරණය කරලත් නැහැ අම්මල තාත්තල ඉන්නකම මිය යනකම්ම ධන පරිහරණය කළා නැහැ. ඒ වුණාට 12 සුදුනක කර්මාන්ත තියෙනවලු. ඒ කියන්නේ අපේ ප්‍රමාණ වලින් කියනවනම් වර්ග කිලෝමීටර් 7800කට වැඩි. වර්ග කිලෝමීටර් 7800ක තරම් ප්‍රමාණයක කර්මාන්ත තියෙනවලු. ඒ කියන්නේ ඔහුගේ ව්‍යාපාර තියෙනවලු. වැව් 60ක් තියෙනවලු යන්ත්‍ර තියෙන. ඒ කියන්නේ යන්ත්‍ර සහිත වැව් 60ක් තිබුණා. ගම් 14ක් තිබුණා. ඒ ගම් 14ට ඇත්සේනා 14කුත්, අස්සසේනා 14කුත්, රතසේනා 14කුත් තිබ්බලු. මසුරන් කෝටි 87ක් පමණ ධනය කහවණු වලින් තිබ්බලු. ඉතින් එච්චර එහෙම පුද්ගලයෙකුත් බුදුරජාන් වහන්සේ ළඟට වැටි වැටි නැමි තමයි ළඟට ගිහින් තියෙන්නේ. අපි යනවාද එහෙම බුදුරජාන් වහන්සේ කාට අපිට හිතෙන අපි ඉඳි ලොකුයි කියලා මට හිතෙනවා එහෙම හිතෙනවා කියලා. අපි හරියටම බුදුරජාන් වහන්සේව දන්නේ නැහැ. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ කියන්නේ කවුද කියලා අපි දන්නේ නැහැ. ඒ කියන්නේ මේ සහම්පති මහ බ්‍රහ්මයා කියන්නේ කල්ප ගණනක් මේ වැඩ ඉන්න රහතන් වහන්සේ නමයි. ඒ උන්වහන්සේ බුදුරජාන් වහන්සේගේ කොයිතරම් ශ්‍රේෂ්ඨත්වයක් තියෙන්න ඕනද? ඉතින් බුදු වෙලා කීප දවසකින් ඇවිල්ලා අංජලි නමස්කාරය කරලා දකුණු දන බිම තියලා වම් දන හිසට වම් වැලමිට තියලා අත් දෙක දොහත් මුදුන් තියලා වැඳලා කියනවා දේසේතු භන්තේ භගවා ධම්මං දේසේතු සුගතෝ ධම්මං කියලා භාගතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන සේක්වා සුගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන සේක්වා කියලා මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා වඳිනවා බුදුරජාන් වහන්සේ පෙරුම් පුරණ කොටත් හිටපු රහතන් වහන්සේ තමයි එතකොට අපේ බුදුරජාන් වහන්සේ කොයිතරම් උතුම් වෙන්න ඕනේද එහෙම කරන්න ඒ සාම්පති මහ බ්‍රහ්මයා කොයිතරම් නිහතමානී වෙන්න ඕනේද එහෙම කරන්න ඒ පුද්ගලෝ දෙන්නම අපිට හිතන්න බැරි තරම් ගුණවත් අපේ ඥානයකට දරන්න බෑ අපේ ඥානයකට හිතන්න පටන් ගන්නත් බැරි තරම් ගුණවත් ඒ අන්න එහෙම ලෝකයට සම කරන්න බැරි ඒ කියන්නේ සාම්පති මහ බ්‍රහ්මයා කියන්නේ මේ කෝටි ලක්ෂයක් සක්වල නියෝජිත වශයෙන් ආපු ප්‍රධානම පුරුෂයා මහා පුරුෂ රත්නයක් ඉතින් එහෙම කෙනෙකුත් ඇවිල්ලා වඳිනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ කොයිතරම් ගුණවත්ද ඉතින් එහෙම හිතන්න නැතුව මේ බුදුරජාණන් වහන්සේට මේ නැත්තම් සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්චාම මලක් තිබුණා කියන එකත් ලොකු ආශ්චර්යයක් කියලා හිතන පුද්ගලෝ ඉන්නවා. දැන් හරියට දන්නවනම් මේ බුදු වෙච්ච කාලේ නෙමෙයි බෝසත්ත්ව කාලේ මල් පිපලා තියෙනවා ඊට වෙලෙ. උදාහරණ කතාවක් තියෙනවා මේ එක්තරා පසේබුදු නම දවස් 7ක් නිරෝධ සමාපත්තියට සමවැදලා පිඬුසිඟා වඩිනවා. ඉතින් අපේ මහ බෝසත්ත්වය පිණ්ඩපාතේ පිළියෙල කරගෙන ඒ පසේබුදුරන් වහන්සේ දෙසට ගමන් කරන්න හදලා ගෙදරින් එළියට අඩිය තියෙනකොට මාරයා අති විශාල ප්‍රමාණය ගිනි අඟුරු වලක් මවනවා. ඉතින් ඒ පසේබුදුරන් වහන්සේට එදා පිණ්ඩපාතේ ලැබුණ නැත්තම් තිරුණම් පාන්න ඕන. දවස් 7ක් ආහාර නැතුණි. ඉතින් ඒ හින්දා අපේ මහ බෝසත්ත්වයන් වහන්සේ ඒ ගිනි අඟුරු වලට පයින්න අඩිය තියෙනවා. අඩිය තිබ්බහම නෙළුම් මල් පිපුණා කියලා කියන්නේ. ඒ නෙළුම් මල් උඩින් තමයි පියවරින් පියවර ඇවිල්ලා පස්සේ බුදුරන් වහන්සේට දානෙ දෙන්නේ. ඉතින් ඒක පිළිගන්නේ කොහොමද? මේ අන්තිම භාගයේදී නෙළුම් මල් පිපුණා කියලා හිතන්න වෙයිද? ඒ වගේම මේ බුදුරජාන් වහන්සේ ගැන සැක කිරීම පෘථග්ජනයන්ටම අයිති පෘථග්ජන භාවයේ වැඩි තරමටම කරන්න පුළුවන් දෙයක්. ධර්මය ගැන සැක කිරීමත් එහෙමමයි. මේ ධර්මය රත්නයක්. රත්නය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. මොකද අපි ගාව එක රත්නයක්වත් නැහැ. මොකද වටිනා මණිකක් මේ අපි දැකලවත් නැහැ කොටින් කියනවා. රත්නය කියලා කිව්වට මේ ලෝකේ තියෙන රත්නවලින් රත්න මොනවද කියලාවත් අපි දන්නේ නැහැ. ඒ කියන්නේ අපි මණික් දැකලා තියෙන්නේ මේ මේ බොහොම මේ පොඩි පොඩි මේ මණික් තමයි අපි මේ රූපවාහිනිය වගේ තැන්වල නැවත් එහෙම නැත්තම් ප්‍රදර්ශනයකට ගිහිල්ලා වගේ බලන්නේ. ඒ වගේ මේ පොඩි පොඩි මණික් අපිට මේ මේ අඩි එකමාරක දෙහික මේ බොහොම දීප්තිමත් මේ මේ රෑ දවල් වෙන එහෙම මණිකක් කවදාක්වත් දැකලා නැහැ. දැන් මේ චක්‍ර මේ මාණික රත්නය කියන මේ යොදුනක් කියන හැතම 16 වට ප්‍රමාණයක් මේ එළිය කරන මණිකක් නෙමෙයි. මම කියන්නේ මේ සාමාන්‍ය මේ වාසනාවන්තයින් මේ පාවිච්චි කරන අගනා මණික් අපි දැකලා නැහැ. ඉතින් රත්න කියන්නේ මොනවද කියලාත් අපි දන්නේ නැහැ. ධර්ම රත්නය කියලා කිව්වට ධර්ම රත්නය අගයක් නැත්te ඒකයි. මේ රත්නය කියන වචනේ අපිට තේරෙන්නේ නැහැ. මට නම් හිතෙන විදිහට මම හරියට දන්නේ නැහැ. මේ රතනය කියන එක කිව්වට මේ රතන කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. එතකොට එහෙම එකක් තිබුණොත් ඒ පුද්ගලයාට ඒ රතනේ වටිනාකම අද මුදලින් කෝටි වලින් කියන්න බැරි තරම් වටිනාකමක් තියෙනවා. ඉතින් මේ ධර්ම රත්නය කියලා කියන්නේ මේ ලෝකේවත් වෙන ලෝකවලවත් කොහෙවත් නැති රතනයක් කියලා කියන්නේ. බුද්ධ ධම්ම සංඝ කියලා කියන රත්න තුන කියලා කියන්නේ මේ ලෝකේවත් නාග ලෝකේවත් දිව්‍ය ලෝකේවත් බ්‍රහ්ම ලෝකේවත් කොහෙවත් නැහැලු එහෙම රතනයක්. රතනම් පනීතං කියන්නේ ඒකයි. උසස් වූ රතනයක්. එවැනි උසස් වූ රතනයක් නැහැ. ඉතින් ඒ රතන කියන්නේ මොකද්ද කියලා තේරුමක් නැති හින්දා ධර්ම රත්නය කිව්වට මේ රතනය කියන වචනේ තේරුම ඔලුවට යන්නේ නැහැ. නිකම්ම ධර්මයටම කියන නමක් හැටියට ධර්ම රත්නය කියලා කියන. මේ හරියට ඔලුවට තේරුම ගියොත් මේක කොයිතරම් වටිනවද කියලා තේරෙනවා. එතකොට ධර්මය ගැන සැක කරන්න හිතෙන්නේ නැහැ. එතකොට මේ ධර්මය වැරදිද? මේ ධර්මය මට ප්‍රයෝජනද? ඒ වගේ මොනවත් හිතෙන්නේ නැහැ. තමන්ට ඉතා වටිනා දෙයක් ලැබුණාම තමන් මේකෙන් මොනවද කරන්න කියලා හිතන්න කලින් තමන් එක ළඟට ගන්නවා. තමන් එක සම්පූර්ණයෙන් මුළු හිතම බාර ගන්න. ඒ බාර ගැනීම කරන්නේ තමන්ට ඒක වටිනවා කියලා හිතුණා. ඒ රතනභාවයේ තීරිච්ච කෙනෙකුට සැක පහළ වෙන්නේ නැහැ. නමුත් සාමාන්‍ය පුතග්ජනෙකුට සැක පහළ වෙනවා. අනිවාර්යෙන් සැක පහළ වෙනවා. සැක පහළ විය යුතුමයි. ඔව් මොකද ඔහුගේ ඥානයේ ප්‍රමාණයට ඒ තමයි වෙන්න ඕනේ. මේ සංඥා කිරීම සැක කිරීම තමයි තුන්වෙනි කාරණේ. බුද්ධ ආදී අටතන සැකේ කියන්නේ බුදුන් බුදුරජාන් වහන්සේ කෙරෙහි සැක කිරීම, ධර්මයේ කෙරෙහි සැක කිරීම සහ සංඝයා වහන්සේ කෙරෙහි සැක කිරීම. සංඝයා වහන්සේ කියලා කියන්නේ අෂ්ටාර පුද්ගල මහා සංඝ රත්නය සහ කල්යාණ පෘථග්ජන භික්ෂුව. ඊට අමතරව සාමාන්‍ය භික්ෂූන් ඒකට අයිති කියලා සමහර තැන්වල සඳහන් වෙලා තියෙනවා. මොකද බුදුජන් වහන්සේ විනය පිටකේ සඳහන් කරලා තියෙනවා යම් කිසි භික්ෂුවක් දුස්සීලභාවය පෙන්නුම් කරන තෙක් ඔහුට හොඳ භික්ෂුවකට සලකන්න ඕනේ කියලා. මොකද මේ සාංගික දේවල් බෙදෙන විදිහක්. ඒ බෙදෙන විදිහේදී එක භික්ෂුවකට එක ප්‍රමාණයක් දෙන්න ඕනේ, සාමනීර නමකට ප්‍රමාණයෙන් භාගයක් දෙන්න ඕනේ. ඒ කියන්නේ භික්ෂුවට දෙන ප්‍රමාණයෙන් භාගයක් දෙන්න ඕනේ. හැබැයි හරියටම වත් පුරන සාමනීර නමක් නම් එක ප්‍රමාණයක්ම දෙන්න ඕනේ කියලා සමාන් කළා කියනවා. ශ්‍රමණ දුස්සීලයට දුස්සීලභාවය පෙන්වුම් කරන තේ හරියටම එකක් බෙදන්න කියලා. එහෙම කියලා තියෙනවා. ඒ නිසා අපිට කියන්න හිතන්න පුළුවන් මේ සංඝ රත්නය කියලා කියවුවාම දුසිල්වතුන් අයිති වුණ නැති වුණාට දුසිල් භාවය පෙන්නුම් කරනකම් අනික් හැම භික්ෂුවම අයිති වෙනවා. මේ සංඝයා කෙරෙහි සැක කිරීම කියලා කියන්නේ මේ මුන් මහන්සේලා පිළිපදින ක්‍රමයට නිවන් දකින්න පුළුවන්ද කියලා සැක හිතන විදිහ. එහෙනම් මේ අපිට නිතර දකින්න හම්බෙන හාමුදුරුවෝ දිහා හිතන්න එපා. මේ සංඝයා වහන්සේ කියලා දේශනා කරන්නේ බුදුරජාන් වහන්සේ කියපු විදිහටම ඉන්න ශාක්‍ය පුත්‍ර සමණය. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි පුද්ගලෙක් බුදුරජාන් වහන්සේ දේශනා කරන පරිදිම ඉන්නවා නම් ඔහු මොන වංශයද කියලා ඇහුවොත් මම ශාක්‍ය වංශය කියන්නේ. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ වංශය දෙනවා සුවච කීකරු භික්ෂුවට. ඉතින් ඒක මම හිතන්නේ සමහරලාට ගිහියන්ටත් ගන්න පුළුවන් වංශයක් නම් කියලා. මොකද භික්ෂු භික්ෂුව පාසික පාසිකාව කියලා කියන්නේ ශ්‍රාවකයන් සඳහා කියලා තියෙන්නේ. භික්ෂුව කියලාම කියලා නැහැ. යම් කිසි ශ්‍රාවකෙක් බුදුජන් වහන්සේ කියන පරිදිම ඉන්නවා නම් ඔහු ශාක්‍ය පුත්‍රයෙක් කියලා කියන්න පුළුවන් කියලා යම් තැනක කියලා තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ ඒ උසස් වංශය බුදුජන් වහන්සේ හොඳ භික්ෂුවට දෙනවා. ඒ වුණාට සමහරුන්ට සැකයි මේ හාමුදුරුවෝ ඔය කරන වැඩේ නිවන් දකින්න පුළුවන් කියලා. එහෙම නැත්තම් ඔය කරන ප්‍රමාණය ඇද්ද නිවන් දකින්න කියලා. ඒ ආකාරයට නැත්තම් ඔය ආකාරයට එහෙම නැත්තම් මේ පිළිපදින ආකාරයට පිළිපදලා මාර්ගඵලත් ලැබිච්ච භික්ෂූන් ඉන්නවද? අන්න එහෙම නොඑක් ආකාරයෙන් සැක පහළ වෙන්න පුළුවන්. අනිත් කාරණේ තමයි දානයක් දුන්නාම හිතෙනවා, එහෙම නැත්නම් වැන්දාම හිතෙනවා අපි වැන්දේකේ ප්‍රතිඵලයක් තියෙනවද කියලා. ඉතින් මේ සංඝයා වහන්සේ ඔච්චරම ගුණවත්ද? ඔය කියන තරම් ගුණවත්ද කියලා සැක හිතෙන්න පුළුවන්. මොකද අපිට තියෙන විචිකිච්ඡාව කියලා කියන්නේ අරමුණෙහි නිශ්චයට පැමිණෙන්න බෑ, තීරණයක් කරගන්න බෑ, විනිශ්චය කරගන්න බෑ හරියටම. මේ දෙයින් මේකමයි වෙන්නේ, මේ දෙය මේකමයි කියලා නිශ්චය කරගන්න බෑ. ඒ හින්දා රැවටෙනවා, ප්‍රමාණයක් රැවටෙනවා, නැත්නම් සම්පූර්ණයෙන් රැවටෙනවා. ඒක තමයි විචිකිච්ඡාව කියන්නේ. සීලෙහි සැක කිරීම. අමාරුවෙන් සීල් රකින්න. සීල් රැකලා කල්පනා කරනවා මේ මෙච්චර කාලෙ සීල් රැක්කා. ඇත්තටම මේක ප්‍රයෝජනයක් වෙයි. එහෙම කියලා හිතන්න පුළුවන්. එහෙම සමහරව කියලා දිනා අවුරුදු 30ක්ද 60ක්ද මන්ද. මට හරි ගාන මතක නැහැ. එක්තරා උපාසකෙක් කැලේට ගිහිල්ලා භාවනා කරන අවුරුදු 30ක් හරි 60ක් හරි. භාවනා කළා එලියක්වත් පහළ වෙන්නේ නැහැ. ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටියක් ගන්නවලු මේක මේ වැරදි කියලා. ඉතින් නියතව මේ මිත්‍යා දෘෂ්ටිය ගත්ත නිසා අපාය පුදුනා කියලා හඳුනනවා. ඒ මොකද ඔහු කරපු ක්‍රමේ වැරදි හින්දා ඔහු මේ බුද්ධ ආගම වැරදි කියලා හිතනවා. ඒක මිත්‍යා දෘෂ්ටිය. ඊට පස්සේ අපාය පුදුනා. මොකද මරණ මංච මරණාසන්න කාලෙදී තියෙන මිත්‍යා දෘෂ්ටිය. ඒ වගේ සීලෙහි සැක කරනවා. මොකද මේ සීලය ඇත්තටම අවශ්‍යමද? එහෙම නැත්නම් මේ සීලේ ප්‍රමාණවත්ද? බුදුජන් වහන්සේ දේශනා කරපු ප්‍රාතිමෝක්ෂේ ඒ නිවන පිණිස ප්‍රමාණවත්ද? තවත් මොන හරි කරන්න ඕනද කියලා හිතන කට්ටිය තමයි ඔය අමතර ප්‍රශ්න නගන්නේ. ඒ සීලෙහි සැක කිරීම. අනික් එක තමයි පූර්වාන්තය පිළිබඳ සැක කිරීම. ඒ කියන්නේ Tamanට පෙර භවයක් තිබුණද? මේ අලුතෙන් අපි පහළ වුණාද නැත්නම් පෙරත් කොහේ හරි ඉඳලා දාවේ කියලා සැක කරනවා. අපරාන්තය පිළිබඳ සැක කිරීම කියලා කියන්නේ මරුණට පස්සේ නැවත ඉපදෙනවා කියලා සැක හිතනවා. සමහරුන්ට නම් ඊළඟ සැකපද පූර්වාන්ත අපරාන්ත දෙකම පිළිබඳ සැකයක් තියෙනවා. නූතන විද්‍යාඥයන්ට වගේ පෙරාත්මය පිළිබඳවත් විශ්වාසයක් නැහැ. පෙර භවය පිළිබඳ මතු භවය පිළිබඳ විශ්වාසෙකුත් නැහැ. ඒ හින්දා මේ ජීවිතේදී අලුතෙන් ඉපදිලා මේ ජීවිතයට පස්සේ පොළොවට පස් වෙලා යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් බලාපොරොත්තුක් විතරයි. ඒකට කියන්නේ පූර්වාන්ත අපරාන්ත දෙකේ සැක කිරීම. අනිත් කාරණේ තමයි අටවෙනි කාරණේ පටිච්ච සමුප්පාදය පිළිබඳ සැක කිරීම. ඒ කියන්නේ හේතුවක් අනුව ඵලයක් ඇති වෙන ධර්මයේ පිළිබඳව සැක පහළ වීම. මෙන්න මේ අට කාරණයට කියන බුද්ධ ආදී අටතන සැකය කියලා. මෙන්න මේ බුද්ධ ආදී අටතන සැකය සහිත සිත විචිකිච්ඡා සම්ප්‍රයුක්ත උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්ප්‍රයුක්ත අසංඛාරික සිත කියලා හඳුන්වනවා. ඉතින් මේක තමයි විචිකිච්ඡාව කියන්නේ. නැතුව රහතන් වහන්සේටත් තියෙනවා සැක. එතන මෙතන ඒ සම්බන්ධයෙන් මේ සැලකීමක් නැහැ. මොකද ඒ රහතන් වහන්සේටත් නොදන්නා දේ පිළිබඳ තියෙන සැක තියෙන්න පුළුවන්. මොකද බුදුරජාන් වහන්සේට වගේ හැමදේම අවබෝධයක් නැහැ රහතන් වහන්සේ කෙනෙක්ට. අපි හිතුවොත් දැන් රහතන් වහන්සේ කෙනෙක්ගෙන් ගිහිල්ලා අහනවා රහතන් වහන්සේ අහනවා මේ ළමයා අනාගතයේදී කොයි වගේ කෙනෙක්ද වෙන්නේ කියලා පොඩි ළමයෙක් පෙන්නලා අහනවා. ඉතින් උන්වහන්සේට අනාගත ඥානෙ නැත්තම් උන්වහන්සේටත් ඒකට සැක පහළ වෙනවා. ඒ බුද්ධ ආදියට දෙන සැකේ නෙමෙයි. නොදන්නා දේ පිළිබඳ සැකේ. එහෙම නැත්තම් අපේ වාහනයක් කරනොත් මේ වාහනේ කැඩුනේ මොකද කියලා කියලා ඇහුවොත් උන්වහන්සේට එහෙම ඥානයක් නැත්තම් ඒක කියන්න බෑ. එහෙනම් බුදුරජාන් වහන්සේට එහෙම නෙමෙයි. වියටයක් පෙන්නලා මේ කිව්වත් ඇහුවත් මේක පැල කරොත් මෙන්න මේ ප්‍රදේශයේ හිටෙව්වොත් මොනවාගේ අසන්නද ලැබෙන්නේ? ඒකට කොයිතරම් කාලයක් යනවද කියලා ඇහුවොත් කියන්න පුළුවන්. ඒ බුදුරජාන් වහන්සේට පමණක් සාධාරණ වූ අන්‍යයන්ට අසාධාරණ වූ, ඒ කියන්නේ අන්‍යයන්ට නැති ඥාන තියෙන කෙනෙක්. මේක තමයි අපි දැන් කතා කරේ උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්ප්‍රයුක්ත අසංඛාරික සිත. උද්දච්ච සම්ප්‍රයුක්ත සිත කියලා කියන්නේ සිතෙහි තියෙන නොසන්සුන් භාවය උද්දච්චය කියලා කියන්නේ හිත විසිරෙනවා. එක අරමුණක තියෙන්නේ කලබල වැඩි, චංචලයි. ඉතින් වේදනාව විඳින්න තරම් සිහියක් නැහැ. සැපද දුකද කියලා තේරෙන්නේ නැහැ. මොකද එහෙට මෙහෙට දුවනවා. වෙලාවක් නැහැ සැපයක් විඳින්න. හැබැයි මේ විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත අපිට බොහොම පුරුදුයි, පුහුණුයි. ඒ හින්දානේ සමාධිගත වෙන්නෙත් නැත්තේ. සමාධියට විරුද්ධ කාරණේ උද්දච්ච. එකඟතාවයේ තියෙන විරුද්ධකම තමයි එකඟතාවය කියලා කියන්නේ හිත එක අරමුණක පවතිනවා. උද්දච්චය කියලා කියන්නේ එක අරමුණක පවතින්නේම නැහැ කියන එක. හැමතැනටම යනවා. එක තැනකට නෙමෙයි හැමතැනටම විසිරෙනවා. ඒක තමයි උද්දච්ච කියලා කියන්නේ. මෙන්න මේ සිත් 12 තමයි අකුසල් සිත් කියලා කියන්නේ. අටක් ලෝභ මූලිකයි, දෙකක් ද්වේෂ මූලයි, දෙකක් මෝහ මූලයි. අකුසල් සිත් 12. පටික සම්ප්‍රයුක්ත ඔව් ගොඩක් විට ඉතින් අර ඇඟට තියෙන අපහසු මොකද තීනේ මිද්දේනේ තියෙන්නේ. තීනේ කියලා කියන්නේ ඇඟේ තියෙන අලස බව සහ කියන්නේ අලස බව සහ රෝග අතුරු බව. රෝගී බව. රෝගී බව කියලා කියන්නේ ද්වේෂ මූලයි. ඇඟට අමාරුයි කියන්නේ ද්වේෂ මූලයි. සාමාන්‍ය බහුලව ඇති වෙන්නේ පටික සම්ප්‍රයුක්ත සිත්. ඒ කියන්නේ තමන් ඒ ඉන්න ඉරියව්වට කැමති නැහැ. ඒක නැලවෙන්න හිතෙන්නේ. ඒ කියන්නේ තමන්ට ඕන දේ කරගන්න බෑ. අකමැති දේවල් සිද්ධ වෙන මේ වෙලාවට. එතකොට ඒ තීනේ මිද්දේ කියලා කියන්නේ අලස බව, ගිලන් බව කියන නිසා මං හිතන්නේ ද්වේෂ මූල සිත් තමයි ඇති වෙන්නේ. හරිද? තීන මිදේ නෑ. නීවරණයක් වෙන තීන මිදේ නෑ. ඇඟේ අපහසුකම් විතරනේ තියෙන්නේ. පතන්නවාස. ඒ කියන්නේ නෑ නිදි මත නෙමෙයි දැන් නිදි මත කියලා කියන්නේ දැන් අපි ඔය තීන මිද්දේ කියන එක නේ සාමාන්‍යව අහුවේ. ඒ කියන්නේ ධ්‍යාන හරි මාර්ගඵල හරි ලැබෙන්නේ නැති තරම් තියෙන එක පතන්නවාසට නෑ. ඒ විචිකිච්ඡාවකට ප්‍රමාණයක් තියෙනවනේ. පතන්නවාසට නැති එකනේ අපි කතා කරන්නේ. කතා කරන්නේ රහත් උනාවත් ඉතුරුනේ කතා කළ වැඩක් නැහැ. මොකද එහෙම නැති කරන්නේ නැහැ. ඇඟේ වෙහෙස තියෙන්න පුළුවන්. ඒත් හැබැයි මෙහෙමයි මේ පටිඝ සම්ප්‍රයුක්ත සිත් ඇති වෙන්න හේතුව තමයි ඒ වුණාට ආසවක්ඛ ඥානෙ තියෙන හින්දා මේ ප්‍රත්‍යවේක්ෂා වෙනවා. ඒ කියන්නේ මදුරෙක් කෑවහම පටිඝයක් තමයි ඇති වෙන්නේ. එනකොට රහතන් වහන්සේට මදුරෙක් කෑව කියලා පටිගය තියෙන්නේ නැහැ. අකුසල ඇති වෙන්නේ නැහැ. දැන් ඇඟේ අමාරුවක් තියෙන ඇත්තටම ඇඟට නිින්ද අවශ්‍ය වෙලාවක් එනවනේ. එහෙම වෙලාවක් ආවොත් ඒක ස්වභාවයෙන්ම අකමැති අරමුණක් තමයි. ඒ වුණාට ඥානෙ තියෙන කෙනා සිහියෙන් ඒකට ක්‍රියා කරන්න පුළුවන්. ඒ කියන්නේ පෘථග්ජනෙකුට පවා කවුරු හරි බැන්නාම ඉවසන්න පුළුවන්. ඒ ඉවසන වෙලාවට තියෙන සිහිය ඉවසන්නේ නැත්තම් තමයි පටික සම්පූර්ණ සිත්තේ. ඉතින් මේ පෘථග්ජනයන්ටමත් පුළුවන් මේ කාමාවචර කුසල් සිත් ඇති කරගන්න. සිහිය තියෙනවනේ. එහෙනම් මං කියේ අර සතිපට්ඨානෙ නැති වෙලාවට තමයි මේ අකුසල සිත් ඇති වෙන්නේ කියන්නේ ඒකයි. මොකද සතිපට්ඨානෙ තියෙන පුද්ගලයාටත් මෙන්න මේ ස්වභාව ධර්මය සහ අනික් පුද්ගලයන්ගේ බලපෑම මේ විදිහටම තියෙනවා. නමුත් සිහිය තියෙන වෙලාවට අකුසල ඇති කරගන්න. දැන් අපි මෙතන දැන් මේ බණ සාකච්ඡා කර කර ඉන්නකොට ධර්ම සාකච්ඡා කර කර ඉන්නකොට දැන් පියවියෙන් ක්ෂණිකව තරහන පුද්ගලයෙකුට නම් දැන් කවුරු හරි ඇවිල්ලා මොනවා හරි හයියෙන් කෑ ගැහුව මොනවා හරි කරත් එකපාරට තරහ යන්නේ නැහැ. මොකද දැන් මේ සද්ධාව කියන ධර්මතාවය මේ සිත් සතන් වල තියෙනවා. සිත් ආක්‍රමණය කරලා තියෙන සද්ධාවේ. එතකොට තියෙන අකුසල් වලට උඩට එන්න දෙන්නේ නැහැ එකපාරටම. එනට ඕනට වැඩි වෙලාවක් ගත වුණොත් එම ඒවා මතුවලා එන්න පුළුවන්. ඒ කියන්නේ එක පාටම එන්නේ නැහැ. ඒ මොකද ඒ සිහිය තියෙන ප්‍රමාණය. සිහිය නැති වෙන්න තරම් අරක බලවත් වුණාම තියෙනවා. අකුසලකින් බලවත් වැඩි වෙන මේ බලවත් වුණාම තියෙන සිහිය ප්‍රඥාව ඒ වගේ එකකට ඉතුරු වෙන්නේ නැහැ සද්ධාවය නැති වෙලා යනවා.
අකුසලද
බලවත් වෙන්නේ කුසලද? අපිට ඉතින් අකුසල් වෙනකොට බලවත් වැඩි, දැන් අකුසල් පුරුදු පුහුණු වැඩි. ඒකේ පු탁කන භාවයේ ඉන්නේ. සල් බලවත් නම් ඉතින් පතංගින වාමිටියක් උඩට යන්න
පුළුවන්.
ලෝභසිතක්. ලෝභසිතක් ඒ උනට ඉන්න තියෙන අපහසුකම පටිගසිතක්. මේ උපේක්ෂා සාගර සිත් තමයි තියෙන්නේ. අකුසල හිත තියෙන්නේ අකුසල විපාක තියෙන්නේ අකුසල විපාක තියෙනවා ඒවා උපේක්ෂා සහිත දුක් වේදනා සහිතයි කායික දුක කියන එක නෙමෙයි මම කියන්නේ
කායික
දුක දැනෙනවා ඒ උනාට අකුසල සිත් ඇති කරගන්නේ ක්‍රියා සිත් වලින් ක්‍රියා කරන විපාක සිත අකුසල විපාක ඊළඟට අපි ඉන්නේ කායික දුක අහේතුක අකුසල විපාක 8ට එන්නේ. ඒ කියන්නේ අකුසල සිත් 12 කරා අහේතුක සිත් 18ක් තියෙනවා දැන්. එතකොට කාමාවචර සිත් 54න් 24ක් සෝබනයි 30ක් අසෝබනයි කියපු එකෙන් ඒ 30න් 12ක් අකුසල 18ක් අහේතුකයි. අකුසල 12 කරලා ඉවරයි. දැන් 18 කරන්න යන්නේ. 18ේ තියෙනවා කුසල විපාක 7යි අකුසල විපාක 8යි ක්‍රියා 3යි කියලා. ඒ 18ට යනවා. ඔව් හරි. අනේ මෙදි කිව්වා. මා අනිත් පැත්තට
කිව්වා.
පුළුවන්. ලෝභ කිව්වේ ඒක තමයි. يعني නිදාගන්න ඇලවෙන්න තියෙන ආසාව නැත්නම් ඇඳක දැන් ස්පර්ශ සුවේ විඳින්න තියෙන ආසාව ගැන කියන්නේ මේ සෙය්‍ය සුඛ කියලා කියන්නේ මේ මේ හොඳ ආසනයක ඇලවෙන්න හරි නිදා ගන්න හරි තියෙන ආසාව ලෝභ සාගතයි. ඒ මොකද ඒ ලෝභ සාගත සිත ඇතුලේ දැන් ඉන්න ඉරියව්වට අකමැතිකම හින්දානේ. එතකොට ඒ දෙකම එකතු වෙලා සැරෙන්සරේට එන්නේ. එතකොට දැන් ඉන්න ඉරියව්වට කැමති නැහැ වෙන ඉරියව්වකට කැමති. එතකොට ඒ ඉරියව්ව අනුව ක්‍රියා කරන්න පුළුවන් වුණොත් ලෝභ සාගත සිත් වලින්ම ගිහිල්ලා නිදා ගන්නවා. ඉන්න බැරි වුණොත් ද්වේෂ සාගත සිත් වලින් ඔහොම ඉඳගෙන ඉන්නවා. නින්දෙන් නැති වුණොත් ඔව් එතකොට ආද්වේෂ එනවා. මොකද දැන් ඇලවෙලත් අන්තිර නින්දෙන් නැති වුණොත් ද්වේෂ වුණොත් සිත්. ඒ ලෝභේ ද්වේෂේ මාරුවෙන් මාරුවට මේක ළඟ 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 ඇති වෙනවා. ඕ ඒක ඒ පුද්ගලයාම අඳුර ගන්න සතිපට්ඨාන භාවනා කරලා.
මොහිත් කියන එක නේ.
මොහේ අනේකේව තියෙනවා. මොහසි තඳුරන්නත් තමයි කොටිම. මොකද උද්දච්චය කියලා කියන්නේ දැන් හිත විසිරෙනවා විසිරෙනවා කියලා කිව්වට විසිරෙනවද කියලා හිතන්න ඥාන සම් يعني ඥාණයෙන් බලන්න එපා විසිරෙනවා කියලා බලන්න. එහෙම නැත්නම් හිතෙන්නේ මේ මේ ගැන කතා කරන්න යනකොට ඊයේ කරපු වැඩක් මතක් වුණා. එහෙම නැත්නම් සද්දයක් ඇහුණා. එහෙම කියලා සද්දය ඇහුණාම සද්ද අහනවා මිසක් සද්දයක් ඇහුණා මම මේ කලින් කරගෙන හිටියේ මේ වැඩේ නෙමෙයි කියලා මතක් වෙන ඥාණයක් තියෙනවා. ඉතින් අර මේ සතිපට්ඨානයේ චිත්තානුපස්සනාවේ තියෙන විකිට්තං වා චිත්තං විකිට්තං චිත්තංติ පජානාති කියලා තියෙන විසුරුණුසිත විසුරුසිතයයි දැන ගැනීම සතිපට්ඨාන. සිහිය පිහිටීම. දැන් දැන් භාවනා කරනකොට හරි මම දැන් ආසස ප්‍රාසස බල බල හිටියේ. ඒ වුණාට මේ දැන් මේ මේ සද්දයක් අහනවා. එහෙම නැත්නම් මේ සද්ද යනුව හිත දුවලා. ඒ කියන්නේ මේ සද්ද යන බල්ලෙක් කෑ ගහනවා. ඒ බල්ලට බඩගිනි වෙලා වෙන්න තියෙන නැත්නම් බය වෙලා වෙන්න ති මොන හරි කියලා ඒ ඔස්සේ හිතරි දුවන්න ගත්තාම ඒ ඔස්සේම දුවනවා. ඊට පස්සේ පස්සේ කල්පනා කරලා බැලුවොත් ඥානය තියෙනවා නම් විතරයි හිතෙන්නේ මං කලින් කරගෙන හිටිය වැඩේ එක නෙමෙයි මගේ හිත දැන් අතෙන්ට ගියා කියලා. සමහරවල් වල තැන් 10 කට විතර ගියාම එක තැනයි අහුවෙන්නේ. ඒ සිහිය වැඩි වෙනවා නැත්නම් ඇත්තයි. සිහිය වඩන්න ඕන. සතිය වඩන්න ඕන. ඒ සතිය වැඩුවාම දැන් 10කට 10ම තේරෙනවා. නැත්තම් 10කට ගියාම එකක් විතර අහුවේ. අ හේතුක සිත් 18 කුසල විපාක අකුසල විපාක සිත් 7යි කුසල විපාක සිත් 8යි ක්‍රියා සිත් 3යි අකුසල විපාක සිත් 8ක් තියෙනවා මොනවද අකුසල විපාක සිත් 7ක් තියෙනවා పంచేంద్రియයට අකුසල විපාක සිත් පහක් තියෙනවා. ඒ හතෙන් පහක්ම මේ පංචේන්ද්‍රිය සම්බන්ධයක. ඒ කියන්නේ ඒ කලින් අපි කරන අකුසල් සිත්වල විපාක වශයෙන් ලැබෙන සිත්. මොනවද? උපේක්ඛා සහගත චක්කු විඥාන සිත. උපේක්ඛා සහගත චක්කු විඥාන සිත. මොකද මේ ඇහැයි කනයි නාසයයි දිවයි කියන ඒවා ඇති වෙන සිත් උපේක්ඛා සාගතය කියනවා ඊට පස්සේ තමයි ඒවට ඇලිලා ලෝභ සාගත සිත් හරි අකමැති නම් ද්වේෂ සාගත සිත් තියෙන මොකද ඇහෙට ඈ එකක්
දුක්ඛාරි සුඛාරි වෙනවා කායි
ඒ කායකින් මහතරයි හතරයි අය මොකද මේ එතන කියලා තියෙන්නේ මේ අරමුණ පැහැදිලි නැහැ කියලා. ඒ හින්දා උපේක්ඛා සාගතයි කියලා. ඒ මොකද උපේක්ඛා සාගත චක්කු විඤ්ඤාණ සිත් තමයි පළවෙනි සිත. දෙවෙනි එක තමයි උපේක්ඛා සාගත සෝත විඤ්ඤාණ සිත්. තුන්වෙනි එක තමයි උපේක්ඛා සාගත ඝාන විඤ්ඤාණ සිත් කියන්නේ නහය. නහය ඇති වෙන සිත. දැන් මේ උපේක්ඛා සාගත චක්කු විඤ්ඤාණ සිත් විතරයි ඇහි ඇති වෙන්නේ. අකුසල විපාක සිත් හැටියට. එහෙම නැත්නම් තව කුසල විපාක පැත්තේ තව එකක් තියෙනවා. ඒ දෙක විතරයි ඇහි ඇති වෙන්නේ. වෙන සිත් ඇති වෙන්නේ නැහැ. ඒ සිත් දෙකෙන් තමයි මේ සියලුම දේවල් අපි බලන්නේ. එතෙන් මේ අකුසල විපාකය ඇති වෙන්නේ කලින් කරපු අකුසලයක විපාක වශයෙන්. ඒ කියන්නේ අකමැති, අප්‍රිය, අකාන්ත, අමනාප දේවල් තමයි දකින්න හම්බෙන්නේ මේ සිත්. ඒ කියන්නේ යම් කිසි තමන් අකමැති දෙයක් අපි තුමු දැන් අරමුණෙහි කැමැති අකමැති බවක් නැහැ. සමහරලාට අසුචි ටිකක් දැක්කහම මිනිස්සුෙකුට නම් අකුසල විපාකයක් ඇති වෙන්නේ. ඒත් ඌරෙකුට කුසල විපාකයක් ඇති. මොකද? ඒ කියන්නේ මොකද? ඔහුට ප්‍රියමනාප අරමුණක් තමයි ඒකේ වෙන්නේ. අප්‍රියමනාප අරමුණක් නෙමෙයි. මොකද අසුචි ගඳට ඌර දුවනවා. අසුචි ගඳ හොඳයි කියලා ඉතලා. ඉතින් ප්‍රිය වූ මනාප වූ අරමුණක් තමයි අසුචි කියලා කියන්නේ. නැත්තම් මනුවෙකුට වගේ ගත්තොත්, කුකුලෙකුට වගේ ගත්තොත්. ඒ වුණාට වෙන මිනිස්සුවර ගත්තොත් එහෙම අප්‍රියමනාප සිතක්. මේ අප්‍රියමනාප සිත ඇති වෙන්නේ අකුසල විපාක වශයෙන්. හැබැයි මේ මෙතන දැන් ඇහැ ඇති වෙන හිත අරමුණ කෙලින්ම ඇහි ගැටෙන්නේ නැතිකම හින්දාව එවැනි මේ දුර්වල කමක් හින්දා උපේක්ඛා සාගතයි කියලා කියන්නේ. ඒ කියන්නේ සපද දුකද කියලා ඇහෙන් තෝරන්නේ නැහැ. පස්සේ ඒක ඇලෙන්න හොඳද ඇලෙන්න මේ ගැටෙන්න හොඳද කියලා හිතෙන් තමයි තීරණය කරන්නේ. ඊට පස්සේ තමයි අකුසල් සිත් ඇති වෙන්නේ සම්මත. දෙවෙනි පළවෙනි සිත ලියාගත්තනේ උපේක්ඛා සාගත චක්කු විඤ්ඤාණ සිත දෙවෙනි සිත උපේක්ඛා සාගත සෝත විඤ්ඤාණ සිත ඒ කියන්නේ කණින් ශබ්දහනේ අකමැති ශබ්ද ඇහෙන සිත උපේක්ඛා සාගත ඝාන විඤ්ඤාණ සිත කියලා කියන්නේ ගන්ධයන් අප්‍රියමනාප ගන්ධයන් ඇති වෙන සිත උපේක්ඛා සාගත ජීවහා විඤ්ඤාණ සිත කියලා කියන්නේ දිවිය ඇති වෙන සිත අකමැති දේවල් කන සා දුක්ඛ සහගත කාය විඥාන සිත දුක්ඛ සහගත කියලා කියන්නේ මේ කයේ කෙලින්ම හැපෙන්න මොනලු අරමුණ හරියට දැනෙන්න. ඒ හින්දා උපේක්ඛා සහගත වෙන්නේ නැහැලු කාය විඥානේ කවදාවත්. එක්ක සුඛ වෙනවලු එක්ක දුක්ඛ වෙනවා. එහෙම තමයි පැහැදිලි කරලා තියෙන්නේ. ඒ නිසා අකුසල විපාකයක් වුණාම අපි තුමු කවුරු හරි අපිව ඇල්ලුවොත් එක්ක අපි එකට කැමති වෙනවා එක්ක අපි එකට අකමැති වෙනවා. එහෙම නැත්නම් එක්ක එක අපි එක්ක එක ඒ අරමුණ අපිට සැප සහිතයි නැත්නම් දුක්ඛ සහිතයි. මෙම හැරිලා බලන්න සිත් කෝටි ගණක් යන්න ඕන. අල්ලන එක දැන සිත තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි දන්නේ නැතුවට නිදාගෙන ඉන්නකොට සීතලට වගේ දැනුනොත් හරි සනීපයි කියලා හිතලා සර්පෙක් වෙන්න පුළුවන්. පස්සේ තමයි බය වෙන්නේ. ඉස්සල සීතලට කැමතිද? රස්න වේලාවක. ආ. ඒ මෙහෙමනේ රස්න වේලාවක සීතලට තමයි කැමති වෙන්නේ. සීතල වේලාවක රස්නට තමයි කැමති වෙන්නේ. සීතල වේලාවක සීතල වුණොත් එම අකමැති වෙනවා. රස්න වේලාවක තව රස්න වුණොත් අකමැති වෙනවා. එහෙමනේ තියෙන්නේ. ඒ හින්දා ඒක මේ ඒකාන්තයෙන්ම අරමුණ සම්බන්ධයෙන් කියන්නේ දැන් අරමුණ කුසල්ද අකුසල්ද උපේක්ඛාසහගත සෝමනස්සහගත දෝමනස්සහගත කියලා කොහෙවත් කියන්නේ නැහැ. අරමුණ සම්බන්ධ නෙමෙයි ගන්න විදිය අනුව තමයි වෙන්නේ. මොකද දැන් බුදුරජාණන් වහන්සේ දැක්කොත් හොඳ බෞද්ධයෙකුට සෝමනස් සාගත කියන සතුරු සාගත මේ මහා සද්ධාව කුසල් ඇති වෙන අරමුණක්. මිත්‍යා දෘෂ්ටිකයකට කල්ප ගානක් අපායේ ඉන්න තරම් අරමුණක්. අකුසල් සිත අරමුණ කියලා කියන්නේ සිතට කියන්නේ සිතෙන් දැනගන්න දේ. ආ පළවෙනි පාඩම. ඔව්. දැන් හරියට එකෙන් දැන් කණ්ණාඩියක් ඉදිරියට වස්තුවක් පැමුණුනහම ඒ කණ්ණාඩිය දින ඔපේ හිඳ ප්‍රතිබිම්බයක් හැදෙනවා. නෝ ඒ කියන්නේ වස්තුවට සමානම ප්‍රතිබිම්බයක් හැදෙනවා. එතකොට මේ කණ්ණාඩියේ ඔපේ නිසා තමයි ඒක හැදෙන්නේ. ඒක ස්වභාවිකව හැදෙන දෙයක්. ඒ වගේම ඇහි තියෙන ඔපයක්. ඇහි තියෙන මේ දිලිසෙන ගතිය. දිලිසෙන ගතියට කියලා කියන්නේ ප්‍රසාද කියලා. ඇහැට කියන්නේ චක්කු කියලා. චක්කු ප්‍රසාද කියලා. චක්කු ප්‍රසාදයේ උඩ තමයි මේ චක්කු විඥානය තියෙන්නේ. ඇහි සිත ඇති වෙන්නේ. එතකොට මේ ඇහි සිත ඇති වෙන්නේ මේ ඇහැ කියන ඉන්ද්‍රිය වැඩ කරනවා නම් ශරීරයේ නිරෝගීතාවයෙන් යුක්ත නම් බලන්න තරම් ආලෝකය තියෙනවා නම් බලන්න තරම් සිහිය තියෙනවා නම් ඇහැ ඉදිරියට මොන හරි ආවහම ඇහි ප්‍රතිබිම්බයක් වගේක් හැදෙනවා. ඒ ප්‍රතිබිම්බයට තමයි කියන්නේ චක්කු විඤ්ඤාණය කියලා හිත කියලා කියන්නේ. මේ එළිය තියෙන එක කියන අරමුණ කියලා. ඒත් අපි ව්‍යවහාරයෙන් ඇත්තටම වෙන්නේ සිතින් අරමුණ දැන ගැනීම. හරි. එනකොට අපි කතා කරන්නේ හිතට අරමුණ වුණා කියලා. මොකද එහෙම නැතුව කතා කරන්නේ. ඒ කියන්නේ අපිට අරමුණක් ලැබෙනවා එහෙම කියලා තමයි අපි කතා කරන්නේ. එනකොට ඇත්තටම හිත කියන්නේ ශක්තියක් මොකක්ද දැන ගැනීමේ එහෙම නැත්නම් විඳීමේ ශක්තියක්. විඥාන කියන්නේ ඒකයි. ඒ කියන්නේ දැනගැනීමේ ශක්තිය. අරමුණ කියලා කියන්නේ හිතට හිත ඇතිවෙන්න මූලික හේතුව ඇත්තටම කියලා. හිත ඇතිවෙන්නේ අරමුණ දැනගන්න හින්දා. අරමුණු කරනවා කියලා කියන්නේ ඇත්තටම අපි කතා කරනවා එහෙම.
ඇහැට
රූපය තමයි අරමුණ.
ඒ මුකුත් නිතුවන අපි අරමුණු කරනවා කියන්නේ අපි දැන් අපි දායකයක් ගන්නවට ගිහිල්ලා අපි බුදුහාමුදුරු අරමුණු කරනවා කියලා කියන්නේ.
ඒ මනසින්නේ.
ආ ඒක තමයි.
ඉතින් මේ මනසට අරමුණු වෙනවා අතට අහුවෙන්නේම නැහැ ඇහැගෙන ඉගෙන ඉගෙනගෙන මනස ගැන හිතාගන්න.
ආ.
මොකද මනස තියෙන තැන දන්නෙත් නැහැ. ඇහැ නම් තියෙන තැනවත් දන්නවනේ. ඉතින් ඇහැට අරමුණු වීම. ඒ කියන්නේ මේ ඒ අරමුණ ඇහි ඇවිල්ලා වදින්නේ නැහැ. ඒ හින්දා උපේක්ඛා සාගතයි කියලා කියන්නේ. මෙතන මෙතන මේ ඇහි ඇති වෙන සිත ඒ සිතෙන් තමයි මේ බාහිර යම්කිසි වස්තුවක් මේ හිත කියන අපේ හිත පරම්පරාව කියන පද්ධතිය ඇතුළට ගන්න. අපි කියන්නේ කම්පියුටර් වල හරි පැහැදිලි. يعني ඉන්පුට් කියලා කියන්නේ එළිය මොකද ඇතුළට දාන සිස්ටම් එක ඇතුළට දාන. අන්නේ වගේ මේ ඇහි ඇති වෙන සිතෙන් තමයි ඇතුළට ගන්න. ඇතුළට ගත්තට පස්සේ ඇතුළේ ක්‍රියා කිරීම මත තමයි අතපය හෙලවෙන්න ගන්න. ඔළුව කරකෙන්න හරි ගන්න. ඇහැ හෙලවෙන්න හරි ගන්න. ඒවට කියනවා ජවන සිත් කියලා. ඒ ජවන සිත් කියලා කියන්නේ කුසල් හරි අකුසල් හරි ක්‍රියාවලට. ඉතින් තාම අපි කුසල් කරෙත් නැහැ. ක්‍රියා කරෙත් නැහැ. අකුසල් ටික විතරයි කරේ. ඒ හින්දා එළිය විස්තර කරන්න බෑ. දැන් ඉස්සරහට යනකොට ඔක්කොම විස්තර කරන්න හරි ලේසි. ඔය සිත් ටික ඔක්කොම දන්නවා. ජාති ටික ඔක්කොම දැනගත්තට පස්සේ නිකන් නම් කියලා විස්තර කරන්න පුළුවන්. ඔය ක්‍රියාවම තමයි දිගටම පැහැදිලි වෙන්නේ. මොකද ඔව් දැන් ඒ දිව කියන එක ස්පර්ශ වුණාට මම දන්නේ දිවේ පිහිටීම කොහොමද කියලා. කය කියන එක නම් කෙලින්ම ඇඟේ වැදිලා තමයි ඒ ස්නායුවල ස්පර්ශ වෙලා තමයි කොහොම හරි එක වෙනවා සැප හරි දුක හරි ඇති වෙනවා කියලා. දිව කියන එකේ උපේක්ඛාව ඇති වෙනවා කියලා
තියෙනවා.
ඒක කාය විඥානේනේ. රසය දැන ගැනීමක් නෙවෙයි එතන වෙන්නේ. දිව කියන එකේ මේ මේ දෙකක් තියෙනවා. ජීවහා විඥානයත් තියෙනවා කාය විඥානයත් තියෙනවා. මොකද රසනහර කියන එකෙන් තමයි රස දැනගන්නේ. මේ ස්නායු අපි දන්නේ නැහැනේ අපි දන්නේ ස්නායු විතරනේ. මේ මේකේ කියලා තියෙන විදිහට රසනහර කියලා જાතියකින් තමයි රස දැනගන්නේ. වෙනම જાතියකින් තමයි සැප දුක රසනේ සීතල දැනගන්නේ. රළු බව සුමුදු බව දැනගන්නේ වෙන මේකේ. ඉතින් ඒ දිවේ තියෙන මේ විව්හය හරියටම දන්නේ නැති හින්දා ඒක විස්තර කරන්න අමාරු. ඔව් රසනහර. මානෙල් පෙතිය. අග වගේ කොටසක් තියෙනවා කියලා කියන ඒවනට ඒක. ඔව් ඉතින් ඒ ඒ
තමයි මේ ජීවක සාදේ කියනවා කියන්නේ.
ඉතින් තාම විද්‍යාවෙන් අපි මේ දිවවල් අලුතෙන් හදලා නැති හින්දා ඒක හරියටම කියන්න බෑ මොකෙන්ද රස දැනෙන්නේ කියලා. ඒ හින්දා අපි දන්න විද්‍යාවෙන් මේක මේ පැහැදිලි කරන්න ටිකක් අමාරුයි. මේ නැත්තම් දැන් අපිට හිතන විදිහට නම් දිවෙත් කැම වැදිලා තමයි දැනෙන්නේ. ඒ වෙනකොට රසනහර වල වදිනවද කියලා දන්නේ නැහැ හරියට. සමහරවිට රසනහර වලට මේ කෙල වලින් අරන් යනවද වෙන විදිහකින් සම්ප්‍රේෂණය වෙනවද කියලා දන්නේ නැහැ. රස කියන එක. ඒ හින්දා මේ ඒක න කියන්න අමාරුයි. හැබැයි කාය විඥානත් දිවේ
තියෙනවා.
ඔව්. ඒ කියන්නේ දිව තුාල වීමේදී හැපීමේදී එහෙම නැත්නම් වෙන රස්නේ රස්නේ පිච්චීමේදී වගේ කාය විඥාන ඇති වෙනවා. එතකොට ඒක දුක්ඛ සාගරය. දැන් මේ මං කිව්වේ අ හේතුක අකුසල විපාක සිත් හතෙන් පහක් කිව්වේ. ඊට පස්සේ කියනවා උපේක්ඛා සහගත සම්පටිජ්ජන සිත කියලා එකක් තියෙනවා. සම්පටිජ්ජන සිත කියලා කියන්නේ සම්පටිච්ඡන සිත. සම්පටිච්ඡන සිත කියලා කියන්නේ ඇහැට අරමුණක් ඇති ඇහි සිතක් ඇති වුණාම, ඒ කියන්නේ එළියේ තියෙන දේක් අරමුණු කරලා සිතක් ඇති වෙනවා, චක්කු විඤ්ඤාණ ඇති වුණාම ඒ චක්කු විඤ්ඤාණයෙන් ගන්න අරමුණ ඒ අරමුණම අරගෙන අරමුණ කරගෙන මේ හෘද වස්තුවේ නැත්නම් මනසේ කියන ඉන්ද්‍රියේ සිතක් හට ගන්නවා. මේ අරමුණ මනසට බාර ගැනීම වශයෙන් සම්පටිච්ඡන කියලා කියන්නේ ඒක. ඒ කියන්නේ මේ චිත්ත වීතියක් කරාම තේරෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි බලනවා කියලා කියන්නේ අපි නිතර ඉන්නේ භවංග සිත කියලා. ඒ භව සාමාන්‍ය ප්‍රධාන සිත් පරම්පරාව චිත්ත ප්‍රවාහය තියෙන මනසේ හෘද වස්තුවේ පිරිසිදු ලේ තියෙන පැත්තේ ඒ ලේවල ගෑවි නොගෑවි තියෙන මනස කියලා ඉන්ද්‍රියක තමයි හෘද වස්තු රූපය කියලා කියන අභිධර්මයට ආවහම මනස කියලා තමයි සාමාන්‍ය පාවිච්චි කරන්නේ. ඒ හෘද වස්තු රූපය තමයි මේ සිත් හටගන්නේ වැඩි හරියක්. එතකොට එක දිගටම සිත් ඇති වෙනවා. අතරක් නැහැ. මනුෂ්‍ය ජීවිතේ නම් එහෙම අතරක් නැහැ. අනාගාමී වෙලා හරි රහත් වෙලා හරි නිවසමාපති සමදුන් නැත්තම්. හරිද? ඒක ඉස්සරහට අතරක් නැහැ කියන්නේ සිත් අතර අවස්ථා තුනයි තියෙන්නේ. ඒ කියන්නේ උත්පාදයේ තියෙනවා, තිතියේ තියෙනවා, භංගයේ තියෙනවා. ඇතිවීම තියෙනවා, පැවතීම තියෙනවා, නැතිවීම තියෙනවා. හතරෙනි අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ වෙන අවස්ථාවක් නැහැ. ආයෙත් තියෙන උත්පාදයේ. තිතියේ භංගය. උත්පාදයේ තිතියේ භංගය. ඒ කියන්නේ සිතක් ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. අන්‍ය ආකාරයට සිතක් සිතක චිත්තක්ෂණ තුනයි කියන්නේ يعني අවස්ථා තුනයි තියෙන්නේ. හතරෙනි අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ මේ සිතක් ඇති වෙලා පැවතිලා නැති වෙලා තව වෙලාවක් ගිහිලා නෙමෙයි ඊළඟ සිත ඇති වෙන්නේ. මේ අතර තව අවස්ථාවක් නැහැ. නැහැ කියලාම කියලා තියෙනවා. ඒතකොට ඒ
නිසා තමයි අන්තරාභවයක් කියන්නේ.
ඒ නිසා අන්තරාභවයකුත් නැහැ. ඉතින් ඒ අභිධර්මයේ කරාම අන්තරාභවයක් කියලා ඉතුරු වෙන්නේම නැහැ. මේ ඒ සිත් පරම්පරාව සිත්වල මේ අතරක් නැහැ කියලා කියන්නේ මේ හිඩසක් නැහැ කියන එක. මේ ඉතින් අන්නේ සිත් ප්‍රධාන වශයෙන් මනස ඇතුළේ තියෙන සිත්වලට කියනවා භවාංග සිත් කියලා. භවය කියලා කියන්නේ මේ ජීවිතය. භවයේ අංග කියන්නේ භවය පවත්වාගෙන යාම වශයෙන් ඇතුළේ තියෙන සිත්වලට තමයි භවාංග කියලා කියන්නේ. හරිද? ඒ මොකද සිත් පරම්පරාවේ එක සිතක් ඇතිවීමට හේතුව තමයි ඊට කලින් මොහොතේ සිතක් තිබීම. ඒ සිත ඇතිවීමට හේතුව තමයි ඊට කලින් මොහොතේ සිතක් තිබීම. ඒ සිත ඇතිවීමට තමයි හේතුව ඊට කලින් මොහොතේ සිතක් තිබීම. එහෙම නැතුව විශේෂ බලයකින් අවස්ථා දෙකකදී විතරක් සිත් නැති වෙලාවක සිත ඇති වෙනවා. ඒ මොකද කලින් තිබ්බ චිත්ත පරම්පරාවක් සිත් ඇතිවීම නවත්තල බලෙන් ඊට පස්සේ පටන් ගැනීම නිසා. එහෙම නවත්තන්න පුළුවන් නිවන් දැකීම කියලා කියන්නේ නිර්වාණ අවබෝධය ලැබුවට පස්සේ පිරිනිවන් පෑවට පස්සේ තියෙන සැප මේ ජීවිතයේම විඳීම වශයෙන් තියෙන සමාපත්තිය තමයි නිරෝධ සමාපත්තිය කියලා. ඒ නිවනේ සිත් නැහැ වගේම නිරෝධ සමාපත්තිය ඇති වුණාමත් සිත් ඇති වෙන්නේ නැහැ. අනේ ඒකයි තැන් දෙකක් තියෙනවා කියලා කියන්නේ. ඊට අමතරව හතරවෙනි ධ්‍යානට භාවනා කරලා හිතගෙන ගොඩක් කලකිරුණාම මහා කල්ප 500කට අසං සත්‍ය උපදිනවා සිත ඇති වෙන්නේ නැහැ. නැවත උපදින්නේ ඒ භවයේද කලින් භවයේදී කරපු දෙයක් අරමුණලා තමයි නැවත පල්ලෙහා උපදින්නේ. ඒ හින්දා මේ එක සිතක් ඇති වෙන්නේ ඊට කලින් සිතක් තියෙන්න ඕනේ කියලා කිව්වට අවස්ථා දෙකක් ඇර. එන මොකද විශේෂ අවස්ථා දෙකක්. ඒ මොකද ධාන සමාපatti ධාන බලයට වෙනස් කරපු දෙයක් තියෙන්නේ. සාමාන්‍ය පෘථග්ජනයෙකුට ওই ටික වෙන්නේ නැහැ. අතරක් නැහැ. ඒක හිදසක් නැහැ. හිදසක් නැතුවම අපි කල්පනා කරන්න ඕනේ මෙතනදී සාමාන්‍ය පුදුගල ගත්තාම සිතක් හට ගන්නවා, තව සිතක් හට ගන්නවා, තව සිතක් හට ගන්නවා, තව සිතක් හට ගන්නවා. ඉතින් ඒක දිගටම තියෙන්න ඕනේ ජීවිතේ පවතින දා. ජීවත් වෙනවා කියන්නේ ඒක දිගටම සිත් තියෙනවා කියන එකම තමයි. එතකොට ඇහෙන් අරමුණු ගන්නෙත් නැත්නම්, කනෙන් අරමුණු ගන්නෙත් නැත්නම්, නහයෙන් අරමුණු ගන්නෙත් නැත්නම්, දිවෙන් අරමුණු ගන්නෙත් නැත්නම්, කයෙන් අරමුණු ගන්නෙත් නැත්නම්, මනසින් අරමුණු ගන්නෙත් නැත්නම් සිත ඇති වෙන විදියක් නැහැ. එතකොට ඇති වෙනවා සිතක් භවාංග කියලා. භවාංග කියලා කියන්නේ මොකද්ද? මේ ජීවිතේ පවත්වන්න ඕන හින්දා අතරට ඇති වෙන හිත. ඒ මොකද අපේ ආවුස රැක ගන්න හින්දා. තේරෙනවද? එහෙනම් අපි තද නින්දේ ඉන්නකොට හීන පේන්නේ නැත්නම්, එහෙම නැත්නම් අපි සිහින ඇති කරාමත් හීන පේන්නේ නැත්නම් සමහරවිට නම් ඉතින් පේනවා කියන උඩ ගිහිල්ලා පා වෙනවා වගේ. එහෙම පේන්නේ නැත්නම් ඒවා හීන කියලා කියන්නේ. හීන වගේ පේන්නේ නැත්නම් ඒ වෙලාවට ඇති වෙන්නේ භවාංග කියලා සිතක්. ඒ භවාංග සිත කියලා කියන්නේ ගිය භවයේදී අපි මැරෙන මොහොතේ අපිට අරමුණු වෙච්ච ඇති වෙච්ච සිත. ඒ භවාංග සිතේ අරමුණ තමයි මිනිස්සෙක් නම් අනිවාර්යයෙන්ම කුසල අරමුණක්. මොකද පිනක් මතක් වෙලා තමයි මිනිස් ජීවිතයක් ලැබෙන්නේ. අඩුම ගානේ දැන් මෙතන ඉන්න පුද්ගලයන් නම් ද්විහේතුකාරි ත්‍රිහේතුකාරි වෙන්න ඕනේ. ඒ කියන්නේ ලෝභයේ ද්වේෂයේ නැති, ඒ කියන්නේ අලෝභ අදෝස කියන මූල දෙක හෝ අලෝභ අදෝස සම්මෝහය. ඒ කියන්නේ දානය, මෛත්‍රිය, ප්‍රඥාව කියන තුනම සහිත සිතක් තමයි මේ භවංග සිත හැදීරේ තියෙන්නේ ත්‍රිහේතුක පුද්ගලයේදී. එතකොට ඒ සිතට අපිට මතක් වුණේ මල් ආසනයක තිබ්බ මලක් නම් ඒ මලම තමයි තාම මතක් වෙන්නේ. එතකොට ඒ භවංග සිතේ ඒ චුතිසිතර පස්සේ තියෙන ප්‍රතිසන්දි සිත කියලා මෞකුසය තියෙන පළවෙනි සිතත් ඒ සිතමයි. හැබැයි අර අවස්ථානුකූලව අපි නම් වෙනස් කරනවා. ඔය සිතෙන් කරන්නේ දැන් අන්තිම සිතෙන් කරන්නේ එතනින් යවන එක හින්දා චුති කියන්නේ ඒක චුති කියන්නේ එතනින් ගියා කියන එකයි. ඒ
තමයි දැන් අපි මේ කඳුනින් දිදී එක දැන් ඒ බවංගුස්ස ආවා කියලා.
ඔව්. ඒ
මතක් වෙන්නේ
නැත්තේ. අවු වෙන්නේ නැහැ සිත් ගොඩක් නේ කොහොමද දැන් පවුගේ එක තප්පරයක කෝටි ප්‍රකෝටි ගණක් ඇතුණා කියලා මතක් වෙන්නේ නැහැ නේද?
ආ.
ඒ සිතේ වේගය වැඩි වෙනවා. සිහිය නැති හින්දා. සිහිය වඩන්න ඕනේ කියන්නේ ඒකයි. හැම සිතක්ම අවු වෙන තරම් වඩන්න ඕනේ. එතකොට තමයි rahat වෙන්න පුළුවන්. මොකද ඇති වෙන්නේ මොන සිද්ද කියලා දන්නේ නැතු අකුසල් ටික නවත්ත ගන්න කොහොමද? කුසල් විතරක් කරන්නේ කොහොමද? මේ rahat වෙනවා කියන්නේ කුසල ලකුසල් දෙකම නවත් ගන්න ඕනේ. මේ කොච්චර සිහියක් තියෙන්න ඕනේ. මේ හින්දා Tamanට ඇති වෙන සිත් ප්‍රමාණය දැනගන්න ක්‍රමයක් හැටියට තමයි බුදුරජාන් වහන්සේ මේ සතිපට්ඨාන කියලා තියෙන්නේ. විදර්ශනා භාවනාව කියලා තියෙන්නේ. ඉතින් මේ බවාංග සිත ඇතිනවා. ඇතිනොනේ මේ බවාංග සිත සිතට ගන්න බවාංග අරමුණ. ඊට පස්සේ දැන් යම් කිසි හේතුවක් හින්දා අපි තුමු දැන් හෘද වස්තුවේ හිත ඇතිවි ඉන්නකොට මේ ඉදිරියට මොන හරි දෙයක් එනවා කියලා මේ ආවහම ඉස්සල්ලාම මේ බවාංග සිත චලනය වෙනවා. චලනය වෙනවා කියලා කියන්නේ බවාංග සිතයි බවාංග අරමුණයි අතර තියෙන සම්බන්ධය පොඩ්ඩක් හෙල වෙනවා. මොකද දැන් දිගටම බවාංග සිත එකම බවාංග අරමුණ ගන්න. එන්න ඒ දෙක දිගටම ඇති වෙනවා. බවංග සිත ඇති වෙනවා බවංග සිත තියෙන එකම අරමුණ. ඊළඟට ඇති වෙන බවංග සිත. එහෙම දැන්. එහම කෝටි ගණන් බවංග සිත තියෙනවා. එතකොට අර එළිය මොන හරි දකින්න තියෙනකොට මේ දෙක අතර සම්බන්ධය හෙල වෙනවා. ඒකට කියන බවංග චලන කියලා කියනවා. ඊට පස්සේ බවංග සිත තියෙන එක නවතිනවා. අන්තිමට තියෙන බවංග සිතට කියනවා බවංග උපච්ඡේද කියලා. ඒ කියන්නේ බවංග සිත ඇතිවීම නැවැත්තුවා කියන එක. මරුව මුලින් කැපුවා කියන එක තමයි උපච්ඡේද කියන්නේ. එතකොට ඊට පස්සේ මේ හෘද වස්තු වෙන මේ සිත් ටික ඔක්කොම ඇති වෙන්නේ බවංග සිතුයි බවංග චලනයි බවංග උපච්ඡේද. ඊට පස්සේ මේ හෘද වස්තුවේ ඇති වෙනවා සිතක් පංච ద్వාර ආවර්ජන කියලා සිතක්. පස් දොරෙන් මොන දොරෙන්ද ඊළඟ සිත එන්නේ? ඊළඟ සිත ඇති වෙන්නේ කියන්නේ. දොරවල් පහ ආවර්ජනය කරන සිතක්. ඒ කියන්නේ දොරවල් පහ මතක් කරනවා. ඒ කියන්නේ ඇහැද කනද නාසයද දිවද කයද කියලා මතක් කරන සිතක්. කය කිව්වට ඔක හරි සංකීර්ණයි. ඇහැ කිව්වත් සංකීර්ණයි. මොකද ඇහිේ තියෙන එකම එක තැනකින් නෙමෙයි මේ පේන්නේ. ඉතා කුඩා තැනක් කියලා කිව්වට ඒකේ කෝටි සංඛ්‍යාත රූප කලාප තියෙනවා. දැන් ඇඟෙත් කය කියලා කිව්වට කය තේරෙනවනේ මම එකින් කියන්නේ. දැන් කකුලේද අතේද බඩේද කියලා ඊළඟ සිත ඇති වෙන්නේ ඒක තීරණය කරන්න ඕනේ. අන්න ඒකට පස්සේ ඒ මනස ඇතිවෙච්ච සිත් නවතිනවා. එතකොට මේ පංච ද්වාරාවර්ජන සිත ඇති වෙලා පැවිසලා නැතු වුණාට පස්සේ සිත මෙහෙම ගමන් කරන්නේ නැහැ. ඒක එතනම නැති වෙනවා. ඇති වෙලා පැවිදලා නැති වෙනවා. නැති වුණාම මෙතනින් ඇහි සිතක් ඇති වෙනවා. ඇතිවීම පැවිදීම නැති වෙනවා. චක්කු විඥාන සිත කියලා කියන්නේ ඒක. ඒ චක්කු විඥාන සිතට එළිය තියෙන කරමුණ වෙනවා. ඊට පස්සේ හෘද වස්තු සිතක් ආය ඇති වෙනවා. අර සිත මෙහෙම පලට යනවා නෙමෙයි. හිතට යන්න වෙලාවක් නැහැ. මොකද ඇතිවීම පැවිදීම නැතිවීම රැඳෙන ඉතුරු අවස්ථාවක් නැහැ කියලා කියලා තියෙනවා. එතකොට මේ චුති ප්‍රසන්දි ක්‍රමයක් තතින් තේරෙනවා. මොකද හිත යන්නේ ඔනේ මේ එකම සිත් පරම්පරාවේ ඊළඟ පුරුක හැටියට සිතක් උපදින එක විතරයි වෙන්නේ. එතකොට මෙතන සිතක් ඇති වෙලා සමාන යටිපතුලේ තියෙන සිත ආයෙ තියෙන උඩ හිත. එහෙම නැත්නම් ඇහි සිතක් ඇති වෙලා ආයෙ මෙතන සිතක් ඇති වෙනවා. ඒ ඇහි ඇති වෙච්ච සිතට පස්සේ තියෙන සිතට කියනවා සම්පටිච්ඡන සිත කියලා. සම්පටිච්ඡන සිත කියලා කියනවා. ඒ සම්පටිච්ඡන සිත කියලා කියන්නේ ඇහෙන්ගත් අරමුණ මේ මනස කියන ඉන්ද්‍රියට බාර ගැනීම වශයෙන් නැති වෙන සිත නිසා. ඊට පස්සේ තියෙන සම්තිරණ කියලා සිතක්. සම්තිරණ කියලා කියන්නේ ඒ අරමුණ මොන වගේද කියලා හොයන සිතක්. ඊට පස්සේ මනස ඇති වෙනවා මනෝ ద్వාර ආවර්ජන කියලා සිතක්. ඒ කියන්නේ මනස කියන දොරම මතක් කරන එක. ඒකට කියනවා විවස්ථා දාගේ සිත කියලා. ඒ කියන්නේ අපේ නම් පාර්ලිමේන්තුවේ තියෙන මොන හරි වුණාම මේක තමයි තීරණය කරන්න මේ ක්‍රමයක් තියෙන්නේ. අන්‍ය වර්ග අපේ තියෙන මානසික ක්‍රමයක්. ගින්දර ඇති වුණොත් ළඟින් ඉන්න හොඳ නෑ ඈතට යන්න ඕන. ලස්සන දෙයක් නම් ළඟට යන්න ඕන. ගන්න දෙයක් නම් ළඟට යන්න ඕන. එහෙම කියලා තියෙනවා. අන්න ඒකෙන් තීරණය කරනවා මොකද්ද ඊළඟට කරන්න කියලා. ව්‍යවස්ථා දාගේ සිත කියලා. ඒ කියන්නේ වොට්ටපන සිත කියලා තමයි පාලින්
කියන්නේ.
මොලේ සිතුලියට ගන්න ඒ විද්‍යාව. දැන් මොලේ සුසුම්නාව යයින් කළා දැන් හෘද වස්තුවට ඇවිල්ලා තියෙන බුද්ධාගමෙන්. හෘද වස්තුව නෙමෙයි, හෘද වස්තුව උඩ හෘද වස්තුව ඇතුලේ පිරිසුදු ලේ තියෙන පැත්තේ ඒ ලේවල ගෑවි නොගෑවි සිනවලු මනස කියලා ඉන්ද්‍රියක්.
හැබැයි
ලේවල අඩම්ගිලුනි
කියලා කියනවා. අඩම් ගිලුනි කියන්නේ ගෑවි නොගෑවි. ලේවල අඩපතක් කියලා. ඔව් අඩ ගිලුනා කියලා නෑ. අඩපතක් කියන්නේ කෝප භාගයක් කියලා. එන අපි බොන කෝපෝලින් භාගයක් විතර කෝප භාගයක් විතර පිසුදුලේ හැම වෙලේම මෙතන තියෙනවා. ඔව්
තියෙනවා.
පිසුදුලේ තියෙන්න ඕනලු මේ මනසකින් ඉන්ද්‍රිය ඇති වෙන්න. පවතින.
ඒ කියන්නේ ඒක දිනුගියක්ද?
ඔව්. ඇහැ කියන්නේ ඉන්ද්‍රියක් නම් කන කියන්නේ ඉන්ද්‍රියක් නම් ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද කියලා හිතන්න. ඉන්ද්‍රිය කියලා කියන්නේ තමන්ටම ආවේණික අරමුණු ගැනීමේ හැකියාව තියෙන එක. තර ඇහැට අරමුණු ගන්න පුළුවන් මේ පාට වර්ණ වෙනස් වෙනස් වර්ණ අඳුර ගන්න පුළුවන් හැඩ වෙනස් වෙනස් හැඩ අඳුර ගන්නවා ඒකේ ශබ්දය ඇහැට දැනෙන්නේ නැහැ. ඒතර ඇහැට ආවේනික වර්ණ සහ හැඩ විතරයි. කනට ආවේනික ශබ්දයේ තියෙන වෙනස්කම්. ශබ්දයේ විස්තරය කියන්නේ ගැඹුරුද නැත්නම් තීව්‍රද එහෙම නැත්නම් සංඛ්‍යාතය අඩුද වැඩිද ඒ වගේ දේවල් එහෙනම් තහ හඳ අඩුද වැඩිද ඒ වගේ දේවල් ඒව තමයි ඒකටයි.
ඒ කියන්නේ හෘද වස්තුවේ අතුලටද ඔබ තියෙන්නේ?
අතුලේ පිරිසුදු ලේ තියෙන කැලේ.
ඒක හැම සබ්ජෙක්ට් එකම පොදුයි.
ඔව්.
අයියේ එහෙම නැතුව දැන් ඔය පරිචින්ගේ වල ගන්න දේවල් ඇනලයිස් කරන්න දැන කියලා ගන්න වෙයි.
ඇනලයිස් කරන්නේ තේදෙනම තමයි.
එතකොට ඒක ඒකට
නෑ නෑ ඒ ඒකේනුත් අරමුණු වෙනම ගන්න පුළුවන්.
ආයි
කියන දැන් මං කිව්වොත් එහෙම පෘථුවිය දැකලා තියෙනවා කියලා කවදාකවත් හඳට ගිහිල්ලා පෘථුවිය දැකලා නෑනේ. එහෙනම් දැන් ඒ දැක්ක ඇහෙන් දැක්ක රූපයක් මතක් කරලා ඔයා හිතා ගන්නවා මේක මේ වගේ එකක් වෙන්න ඇති හඳට ගිහිල්ලා මේ පෘථුවිය කියන්නේ මේ වගේ එකක් වෙන්න ඇති කියලා. ඒතරම් මනසට අරමුණ අපි කිව්වොත් එහෙම සූර්යයා මොන වගේද කියලා හිතා ගන්නවනේ හිතෙන්. ඇහෙන් දැකලා නැහැනේ කවදාකවත් සූර්යයා. ඒ හිතාගන්නේ මනසට දැන් මං කියාගෙන ආවේ කියලා ඉවර කරන්න බරුණා. දැන් නහයට තියෙන ගඳ සුවඳ දැනගැනීම හැකියාව. දිවට තියෙන රසායනික රස දැනගැනීම හැකියාව. කයට තියෙන ස්පර්ශය. ඒ කියන්නේ සැප දුක සහිත මේ තද බව මුදු බව උණුසුම සීතල වගේ දේවල් දැනගන්න. මනසට පුළුවන් ඉන්ද්‍රිය පහෙන්ම අරමුණු කරන්නව දැනගන්නත් පුළුවන් ඒවෙන් බැරියවත් පුළුවන්. ඒ නිසා තමයි නිර්වාණය අරමුණු කරන්න පුළුවන්. ඒකයි. මනසට ඒ මනසකින් ඉන්ද්‍රිය හැකියාව තමයි අනික් පහෙන්ම කරණේවත් කරන්න පුළුවන්. අරමුණු කරන්න පුළුවන්. ඒ පහට බැරියවත් අරමුණු කරන්න. ඒ තරම් බලවත් ඉන්ද්‍රිය තමයි මනස. ඒක තමයි කියන්නේ මනෝපුබ්බංගම ධම්මා. ඒ කියන්නේ මනස පූර්වා පෙරට එනවා. ඒ කියන්නේ මේ අපේ තියෙන ඉන්ද්‍රියන් 6න් මනස කියන එක තමයි ප්‍රබල. මොකද සාමාන්‍යයෙන් අපි දැන් ඔය කියන්නේ චෙස් ක්‍රීඩාවක කිව්වොත් එහෙම සමහරිටකොට මේ අතර යන්න පුළුවන්. සමහරිටකොට මේ අතර යන්න පුළුවන්. ඒත් ඒ රජිනක් කියලා ඉන්න හැම අතරම යන්න පුළුවන් ඕන දුරක්. අන්න ඒ වගේ මනස කියන එක අනිත් එක්කෙනෙකුට කරන්න පුළුවන් වැඩේ කරන්නත් පුළුවන්. ඔක්කොටම වැඩේ කරන්න පුළුවන් වැඩේ කරන්නත් පුළුවන්. ඒගොල්ලන්ට බැරි වැඩ කරන්නත් පුළුවන්. එහෙනම් ඉන්ද දිගට යන්නේ. දැන් එතකොට දැන් මේ උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිත කියලා කියන්නේ ඇහෙන් ගන්න අරමුණ ඒ හෘද වස්තුවට ගන්න සිත. උපේක්ඛා සහගත සම්තීර්ණ සිත කියලා කියන්නේ ඒ ගන්න සිත අරමුණ නැවත හොඳට හොයලා බලන සිත. ඊට පස්සේ හිතක් ඇති වෙනවා මනෝද්වාර ආවර්ජන සිත. අන්න ඒකට පස්සේ තමයි තීරණය කරන්නේ කුසල් කරනවද අකුසල් කරනවද ක්‍රියා කරනවද කියලා. රහතන් වහන්සේලා විතරයි ක්‍රියා කරන්නේ. අනාගාමී වහන්සේලාත් කුසල්ව අකුසල් කරන්න ඕන. ඒ නිසා දැන් අපි සම්බන්ධයෙන් කියනවා නම් කුසල්ද අකුසල්ද කියලා තීරණය කරනවා. කරාට පස්සේ කුසල් හරි අකුසල් හරි සිත හතක් ඇති වෙනවා. මේ හිත හතක් ඇති වුණාට පස්සේ ආයි බවංග සිත ඇති වෙනවා. හරි මම මේ සරලව කිව්වේ. ඔක විස්තර කරලා චිත්ත විදි කියලා වෙනම කාණ්ඩයක් තියෙනවා. ඒවා මේ වෙන වෙන හැටි වෙන වෙනමම කියලා තියෙනවා. චිත්ත විදි බර ගානක් කියලා දෙනවා. දැන් ඔතනදී මේ ජවන සිත් කියලා දැන් කුසල්හරි අකුසල්හරි හතක් ඇතිවීමේ ඒ සිත්වල පළවෙනි සිතේ චේතනා චෛතසිකේ තමයි විතදම වේද කර්ම කියලා පළ දෙන්නේ. අන්තිම සිතේ චේතනා චෛතසිකේ තමයි උපපජ්ජ වේද කර්ම කියලා මරණ මොහොතේ මතක් වෙලා එන ජීවිතේ උපද්දවන්නේ. මැද පහ තමයි ආත්ම කෝටි ප්‍රකෝටි ගණක් එහාට ඉස්සරහ ගිහිල්ලා රහත් වෙලා පින්වම් පානකම් පළ දෙන්න පුළුවන්. අපරාපරිය වේද කියන්නේ. ඒවා බලය ගොඩක් වැඩි කියන. ඒ කියන්නේ බලය වැඩි වෙලා ආය අඩු වෙනවා කියලා කියනවා. එහෙනම් විත්තදම් වේද කර්ම කියන එකේ බලය අඩුයි. ඒ හින්දා දැන් ගොඩක් විට මේ ජීවිතේ කරන දේවල් මේ ජීවිතෙන් පළ දෙන්නේ නැහැ. උපපජ්ජ වේද කර්ම පළ දෙන්න පුළුවන් ඉතින් මරණ මොහොතදී එකක් විතරනේ. ඒ කියන්නේ දැන් තප්පරයකට කෝටි ප්‍රකෝටි ගණන් චිත්ත වීති යනවනේ. එතකොට දැන් උපදිච්ච දවසේ ඉඳලා අද වෙනකම් කරපුව දැන් අද මරුණොත් දැන් ඒ කොච්චර සම්භාවිතාවක් තියනවද එක කර්මයකට එන්න. ඒ හින්දා තමයි කියන්නේ ඒ ඒ වට ගරු කර්ම ඉස්සල්ලා අවස්ථාව ලබා ගන්නවා. ඒ කියන්නේ මොකද ඒවයි බලය වැඩි. ඒ කියන්නේ ධානා තියෙනවා නම් මාර්ගඵල තියෙනවා ඒවා ඒවා තමයි එන්නේ ඉස්සල්ලා. ධානසිට තමයි කුසල පැත්තෙන් කියලා කියන්නේ. කුසල පැත්තෙන් කියන්නේ ආනන්තර පාප කර්ම තියෙනවා නම් අනිකට ඉඩ දෙන්නේ නැහැ ඒගොල්ලෝ. අතරක් නැතුව. ඒ කියන්නේ හිඩසක් නැතුව පළ දෙනවා. ඒ කියන්නේ මේ ජීවිතේ පළ දෙන්නේ නැතුව ඊළඟ ජීවිතේ පළ දෙනවා කියලා ගන්න නැහැ. ඒ කියන්නේ මේ ජීවිතේ අම්මාව මරලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඊට පස්සේ අපාය යන්නේ නැහැ. ඉස්සෙල්ලාම අපාය ගිහිල්ලා තමයි ඊටු ටික බලන්නේ ඊට පස්සේ. ඊට ලැබෙන්නේ නැහැ.
ඒ උපජේ වේදනේ කියන්නේ අන්තිම ජවසිතේ ඇති වෙන දේවල් දෙවනි භවෙදිත් පල දෙනවද? එහෙමද?
ඉපදුනා කියන්නේ. ඒ පොදුනාට පස්සේ.
ඔව්. ඒ නිසා ඊට පස්සේ ඒ උපපජ්ජ වේදනේ
ඔව්. උපපජ්ජ වේදනේ කියන එක දෙවනි ආත්මේ තමයි විඳින්න හම්බෙන්නේ. විදින් හම්බුනොත් හම්බුනොත් විදින්නේ දෙවෙනි ආත්මේ විතරයි. එතනින් එහාට යන්නේ නැහැ.
එතකොට
අපරාපරිය වේද.
අපරාපරිය තුන්වෙනි භවෙන්
එහාට. තුන්වෙනි භවෙන් එහාට ආයි පින්නම් පානකම් පළ දෙන්න
පුළුවන්. දෙවෙනි භවෙන් ඉඳලා නේ ආයි තුන්වෙනි
භවෙන්. ඔව් දෙවෙනි භවෙත් පළ දෙන්න පුළුවන් ඉතින්. එහෙනම් බෑ කියලා එකක් නැහැ. දෙවෙනි භවෙ පළ දෙන්න බෑ කියලා එකක් නැහැ. ඒක ශක්තිය වැඩි. ඉතින් බල දෙන්න බෑ කියලා එකක් නෙමෙයි තියෙන්නේ.
ඔව්.
ඊට වැඩි ශක්තිය වැඩි හිඳ ඉස්සරහට යනවා. මොකද?
ඔව් ඒ අර අතෙන් කියන්නේ. එතන අර තීරණය කරන එක තමයි එතනදී උපපාචා කරිය කියලා කියනවා.
ඔව්.
ඉන්න අර කලින් මේ මෙතනට ඇවිල්ලා විපාක දෙන්න පුළුවන් දෙන්නේ.
ඉතින් ඒ හිඳ දැන් මේ සිද්ධ වෙන හැටි සාමාන්‍ය දල වශයෙන් හිතාගත්තට පස්සේ මේ සිත්තික කරගෙන යනකොට ඉස්සරහට දැන් ආයෝ කතා කරන්න එනවා. දැන් මේ අපි කතා කරේ අහේතුක සිත් 18 න් අකුසල විපාක 7 ගැන. අහේතුක විපාක අහේතුක සිත් 18 න් අහේතුක අකුසල විපාක 7 ගැන කතා කරේ. ඒකෙන් පළවෙනි එක තමයි උපේක්ඛාසගත චක්කු විඥාන සිත, උපේක්ඛාසගත සෝත විඥාන සිත, උපේක්ඛාසගත ඝාන විඥාන සිත, උපේක්ඛාසගත ජීව විඥාන සිත, ජීවා විඥාන සිත, දුක්ඛ සහගත කාය විඥාන සිත, උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිත, ඒ කියන්නේ බාර ගන්න සිත, උපේක්ඛා සහගත සම්තිරණ සිත, ඒ කියන්නේ හොඳින් බලන සිත. ඒ හත ඇති වෙන්නේ අකුසල් සිතක විපාකයක් වශයෙන්. එහෙමයි කියන්නේ. ඊට පස්සේ තියෙනවා අහේතුක අකුසල අහේතුක කුසල විපාක 8ක්. මේ වගේම හතක් තියෙනවා. හතක් තියෙනවා. මේ දැන් හතනේ අර තිබ්බේ. ඒ හත වගේම හතක් තියෙනවා. ඊට අමතරව ඒ හතෙන් දුක්ඛ සහගත කාය විඥාන සිත වෙනුවට එතනදී සුඛ සහගත කාය විඥාන සිත කියනවා. ඇහි ඇතින සිත නම් උපේක්ඛා සහගත චක්කු විඥාන සිතම තමයි. මොකද එතන ඇහිදී රස විඳින්නේ නැති හින්දා. හිතෙන් තමයි රස විඳින්නේ. ඒ හින්දා ලෝභ සහගත සිත ඇති වුණොත් සෝමනස් සහගත වෙනවා. ඔව්. එහෙන් බලනක මනසින් තමයි රස විඳින්නේ. ඒ මනසෙන් රස විඳින හිඳ තමයි අර ජවන සිත් වලින් තමයි ඇහැ කල්කොලයි බලනවා නම් බලන්නේ. ඒ කියන්නේ දැන් ඒ ජවන සිත් කියලා කියන කුසල් අකුසල් ක්‍රියාවලින් තමයි අතපය හොලවන්නේ. එහෙම නැත්තම් ඇහැ හොලවන්නේ. එහෙම නැත්තම් නැවත ඒ ගැන මතක් කරන්න ඕන කියලා හිතන්නේ. එහෙම නැත්නම් ඇවිදින්නේ. ඒ අපේ ඒ සිත් වලින් තමයි බුද්ධ ආගමේ හැටියට මේ සියලුම අංග ප්‍රත්‍යංග වැඩ කරන්නේ. ඒ කියන්නේ බඩ වැලවල් වැඩ කරනවා නම් හෘද වස්තු වැඩ කරනවා නම් ඒ ඔක්කොම සිත් වල බලයෙන් තමයි වැඩ කරනවා කියන්නේ. මේ හෘද මේ මනස කියන්න පුළුවන්. සිත් වලින් තමයි ඔක්කොම වැඩ කරන්නේ. මනස වැඩ කරන්නේ නැහැනේ. මනස කියන්නේ ඉන්ද්‍රියක් විතරයි. මේ මනස කියන ඉන්ද්‍රිය උඩ සිත් ඇති වෙන. සිත් තමයි ශක්තිය කියන්නේ. මනස කියන්නේ ශක්තියක් නෙමෙයි. ඒක ඇති මානසික ශක්තිය කියලා අපි සාමාන්‍ය ව්‍යවහාරය පාවිච්චි කරන ශක්තිය සිතවිලි වල තියෙන ශක්තිය. ඒතොර ඒ සිත කියන්නේ ශක්තිය. ඒ සිත උඩ ඇති වෙන චෛතසිකත් වෙන වෙනම ශක්තිය. චෛතසික කියලා 52ක් තියෙනවා. ඒක තමයි කරේ නැහැ. ඔය පළවෙනි දවසේ ආව නැති ඉඳ පැටලෙන්නේ. මේ තව ඉස්සහලේ ටික කරනවා. මේ චෛතසික කියලා කියන්නේ සිතේ ගුණ වලට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, සද්ධාව කියන්නේ චෛතසික වලට. ඒව ශක්ති විශේෂ. ඒවෙන් චේතනාව කියන චෛතසිකේ තමයි ශක්තිය වැඩිම කියලා කියන්නේ. ඒක තමයි ඒක පළ දෙන්නේ. චේතනාම් බික්කෝ කම්මං වදාමි කියලා කර්මය කියලා හඳුන්වන්නේ චේතනාව කියන එකට. සිත නෙමෙයි පළ දෙන්නේ, චේතනාව පළ දෙන්නේ. සිත පළ දෙන්නේ නැහැ. ඒ සිතේ තියෙන චේතනාව තමයි පළ දෙන්නේ. ඉතින් මේ මානසික ශක්තිය කියලා කියන්නේ සිතේ තියෙන ශක්තියට. එහෙම නැත්නම් සිතයි චෛතසිකයි කොංගෙම තියෙන ශක්තියට. දැන් මෙතන අහේතුක කුසල විපාක කියලා කියන්නේ දුර්වල කුසල් වල විපාක හැටියට ලැබෙන සිත්. කියන්නේ ප්‍රබල කුසල කර්ම වල විපාක හැටියට ලැබෙනව නෙමෙයි. දුර්වල කුසල කර්ම වල විපාක හැටියට ලැබෙනවා. ඉතින් මෙතන තියෙන උපේක්ඛාසගත චක්කු විඥාන සිතයි, උපේක්ඛාසගත සෝත විඥාන සිතයි, උපේක්ඛාසගත ඝන විඥාන සිතයි, උපේක්ඛාසගත ජීවා විඥාන සිතයි, සුඛ සහගත කාය විඥාන සිතයි කියන ඉන්ද්‍රියන් පහට සිත් පහයි, උපේක්ඛාසගත සම්තීර්ණ සම්පටිච්ඡන සිතයි, උපේක්ඛාසගත සම්තීර්ණ සිතයි, සෝමනස් සහගත සම්තීර්ණ සිතයි කියලා මේ විශේෂයෙන් මේ ප්‍රීතිය වැඩි වුණාම අර බලනකොටම ප්‍රීතිය ඇති වෙනවා. සිතෙන් අරගෙන පළවෙනිසරේ බලනකොටම ප්‍රීතිය වැඩිම බලවත් සෝමනස තියෙන එකක් නะ. ඉතින් ඒ නිසා මේ සප වේදනාව සහිත සන්තිර්ණ සිතක් වෙනම තියෙනවා කියලා කියන කුසල පැත්ත. මොකද ප්‍රබල කුසල් කරන්න පුළුවන්. මොකද කුසල් අකුසල් වලට අඩිය ප්‍රබලයි කියලා ඔප්පු වෙන මේක කාරණයක් තමයි. මොකද කුසල විපාකය බලවත්. නැත්තම් ජීවිත කාලෙම මිනිස්සු මර හිටපු එක්කනේ කරුත් හැමෝටම එක දානයක් දෙලා දිව ලෝක යන්නේ. ඒ මොකද කුසලයේ බලවත් තින්ද. නැත්තම් මේ දහස් ගණන් මරපු අඟුලිමාල ඒ ජීවිතේ රහත් වෙන්න බෑනේ කුසල් බලවත් නැත්තම්. බලවත් කුසල් කරන්න පුළුවන්. හැබැයි ඒක කරන්න ඕනේ. මේ කම්ම කුසල් බලවත් වෙන්නේ නැහැ. බලවත් වෙන විදිහට කරන්න ඕනේ. කර කෙරුවොත් ප්‍රබල ලෙස අකුසල් වලට වැඩිය කුසල් ප්‍රබලයි. එතකොට මේ තියෙන්නේ අහේතුක අකුසල විපාක, අහේතුක කුසල විපාක සිතට. එතකොට අපි අහේතුක සිත් 18න් 7ක් අකුසල විපාක, 8ක් කුසල විපාක, 3ක් ක්‍රියා. ක්‍රියා කියලා කියන්නේ මේ ශක්තියක් ජනනය වෙන්නේ නැහැ. ක්‍රියා කරනවා විතරයි. ක්‍රියා කියලා කියන්නේ කුසල්වත් අකුසල්වත් නොවන, විපාකවත් නොවන සිත් වලට කියනවා ක්‍රියා කියලා. සිද්ධාති හතරක් තියෙනවා. කුසල් සිත්, අකුසල් සිත්, විපාක සිත්, ක්‍රියා සිත් කියලා. දැන් මේ ක්‍රියා සිත් කියන්නේ අනික් කලින් කරපු සිතක විපාකයක් හැටියට ලැබෙන සිතකුත් නෙමෙයි. එනවා මේ ක්‍රියා සිත කරා කියලා නැවත විපාකයක් ලැබෙන්නෙත් නැහැ. එහෙනම් තමයි අපර ක්‍රියා සිත් කියලා කියන්නේ. කුසල් කරොත් නම් පස්සේ විපාකයක් ලැබෙනයි හින්දා. අකුසල් කරොත් ඒක විපාකයක් හම්බ වෙනවා. මොකද ඒවැය චේතනාව පළ දෙන විදිහ එකක් තියෙනවා. මේ ක්‍රියාසිතවල තියෙන චේතනාව පළදෙන විදිහ එකක් නෙමෙයි. අන්න එතකොට ඒක තමයි කියන්නේ මේ රහතන් වහන්සේලා ක්‍රියා කරන්නේ රහත් වුණාට පස්සේ ක්‍රියාසිත වලින් කියලා. ක්‍රියාසිත වලින් විතරමයි.
එතකොට පුණ්‍ය අනුමෝදනා කරන්නේ
කවුද?
ශරීර මොහරණ වහන්සේ.
පින් සිද්ධ වෙනවා. එහෙනම් මේ කුසල්සිත වලින් නෙමෙයි පින් කරන්නේ. ක්‍රියාසිත වලින්. දැන් කුසල පක්ෂයේම තියෙන සිද්ධාත්‍යය තමයි ක්‍රියා කියලා කියන අකුසල පක්ෂයේ තියෙන සිත් නෙමෙයි. අරහත් ඥානය එහෙම නැත්නම් ආසවක්ඛ ඥානය තියෙන පුද්ගලයෝ ඇති කුසල් කිරීමේදී ඇති වෙන්නේ ක්‍රියා කියලා සිතාචා. කර්ම රැස් කරන්නේ නැහැ. කර්ම රැස් කරන්නේ රහතන් වහන්සේ. නැත්නම් ඉතින් ඒ කරන කර්ම ආයි පල දෙන තව භවයක් ඇති වෙනවනේ. එහෙම විශේෂ ඥානයක් ඇති වුණාට තමයි අරහත් කියලා කියන්නේ. රහත් වුණා කියලා කියන්නේ. ඒ රහත් වෙච්ච පුද්ගලයාට වෙනම ඥානයක් තියෙනවා මේ කණ්ඩ බොණ්ඩ ඉන්න පුළුවන්. හැබැයි ශක්තියක් ජනනය වෙන්නේ නැති ආකාරයට. හිත පාලනය කරලා තියෙනවා.
දුර්සන් ශක්තියක් නැත්නම් හොඳ නැහැ අනුමෝදනයක් කරන්න.
විපාක ශක්තියක් නැත්නම්. තමන්ට විපාක වෙන්නේ නැහැ. අනුන්ට විපාක වෙන්නේ. ඒ පුද්ගලට විපාක වෙන්නේ
නැහැ. ආයි භාවයක් ඇත්තෙත් නැහැ කොහොමද විපාක
කරන්නේ? රහත් වෙන කලින් ඔබ තේරෙනවා පොඩ්ඩක්. නෑ ඒක තාටි කිතේ මූලදී ඔක්කොම විසදෙන්නේ නෑ යනකොට තමයි විසදෙන්නේ. ඊට පස්සේ මේ ක්‍රියාසිත තුන තමයි මෙතන තියෙන රහතන් වහන්සේලා ක්‍රියා කරන්නේ මේ සිත් තුනේම නෙමෙයි මෙතනින් දෙකක් කෘතඥයන්ට ඇති වෙනවා එකක් විතර රහතන් වහන්සේලාට ඇති වෙන. උපේක්ඛා සහගත පංචද්වාර ආවර්ජන සිත මම ඉස්සෙල්ලා හඳුන්වන්නේ මනස ඇති වෙන්නේ මේ මොන දොරෙන්ද ඊළඟ සිත ඇති වෙන්නේ කියලා පංචද්වාර ආවර්ජන සිත උපේක්ඛා සහගත ඒ තමතර උපේක්ඛාසගත මනෝද්වාර ආවර්ජන සිත මං කිය මනසින් බලනවා කියලා මේ විවස්තදාක සිතක් තියෙනවා නේද වොට්ටපඩ සිත කියලා කියන්නේ මේකටම තමයි ඒක පු탁ජනන්ට මේ සිත් දෙකම ඇති වෙනවා ඊට අමතරව සෝමනස්ස සහගත හසිතුප්පාද සිත කියලා සිතක් තියෙනවා ඒ කියන්නේ සතුටු සිතෙන් හසිතය කියලා කියන්නේ මද සිනහවට රහතන් වහන්සේලා ඥාණයෙන් තොරව hina වෙනකොට තියෙන සිත එහෙම නැත්තම් ඥානයේ සහිත hina වෙනකොට බුදුජන් වහන්සේ hina වෙන්නේ නැහැ මේ සිතින්. බුදුජන් වහන්සේ සිනහ පහල කරනවා විතරයි. ඒ හින්දා සෝමනස්සගත මහා කුසල් මහා ක්‍රියාසිත වලින් hina වෙනවා. රහතන් වහන්සේලා ඥානය නැතුවත් hina වෙනවා. ඥානය නැතුවත් hina වෙනවා. බුදුජන් වහන්සේ ඥානය නැතුව ක්‍රියා කරන්නේම නැහැ. ඒ බුදු වෙච්ච මොහොතේ ඉඳලා පිරුණම් පාන මොහොත දක්වාම ඒක ඥාණයෙන් තොර සිතක් නැහැ.
ඒක දැන හැම වෙලාවෙම හැමදේම පේනවා කියලා කියන්නේ.
නෑ එහෙම කියන්නේ මේ නිගන්නාට පොඩි. ඔව්. ඒ සර්වඥ ඥාණය කියන එක අර්ථ දක්වන වැරදි විදියක් නේ. හැමදේම හැම වෙලෙම පේනවා කියලා. එහෙම එකක් නැහැ නේ. එහෙනම් ඉතින් තියෙන කසල ගොඩවල් ඔක්කොම පේන්නේ හැම වෙලෙම. ඒ කියන්නේ හැම මිනිහෙක්ම හැම බඩවැලක්ම පේන්න ඕනේ එතකොට. ඒ කියන්නේ අසෝචි පිරිච්ච තැන් අසූචි වලවල් හොඳ දේවල් නරක දේවල් ඔක්කොම එක හිතකට අරමුණු වෙන්නේ නැහැ මේ එක හිතකට එක අරමුණයි එන්නේ. එතකොට එක හිතකට එක අරමුණ නම් තියෙන්නේ සර්වඥ ඥානය කියලා එකක් එක සිතක නැහැ. දැන් සියල්ල දකින්න එක සිතක් නැහැ. එක සිතකට එක අරමුණයි තියෙන්නේ. බුදුජන් වහන්සේගේ සර්වඥ ඥානය ආවජන ප්‍රතිබද්ධයි කියලා කියන්නේ. ඒ කියන්නේ මතක් කරාම ඒ දේ අවබෝධ වෙනවා. අනාවරණ ඥාන කියන්නේ ඒකයි. අනාවරණ කියන්නේ දැන් මේ දැන් මේ බෑග් එක ඇතුලේ තියෙන එක වැහිලා තියෙන්නේ. හිතෙන් හිතපු ගමන් බෑග් එක ඇරලා බලවගේ පේනවා. ඒ කියන්නේ අනාවරණ ඥානක. ඒක බුදුජන් වහන්සේට විතරක් සාධාරණ වූ ඥානයක්. අනාවරණ ඥාන, සබ්බන්විත ඥාන කියලා කියන. ඒ දෙකම එක වගේ. ඒ වුණාට අර කෘත්‍ය හැටියට කියන්නේ. ඒ කියන්නේ අනාවරණ කියලා කියන්නේ කිසිම දෙයක් මේ වැහිලා නැහැ කියන එකයි. ඒක ළඟින් යනවා ඒ දෙකේ තේරුම. ඒ කියන අනාවරණ ඥාන කියලා කියන්නේ දන්නේ නැති කිසිම දෙයක් නැහැ කියන එක තමයි සබ්බඤ්ඤුත කියලා කියන්නේ. ඒ කියන්නේ සියල්ලම දන්නවා. ඒක සර්වඥ ඥානය කියන එක නැත්නම් සබ්බඤ්ඤුත ඥානය කියන කාරක දක්වන්නේ යම් පමණ ඥානයද එපමණම ඤෙය්‍ය. ඤෙය්‍ය කියලා කියන්නේ ඥානයෙන් දැනගත යුතු දෙයට තමයි ඤෙය්‍ය කියලා කියන්නේ. එතකොට ඥානය කියන්නේ දැනගන්න ශක්තියට දැනගන්න දෙයට තමයි ඤෙය්‍ය කියලා කියන්නේ. යම් පමණ ඥානයද එපමණම ඤෙය්‍ය යම් පමණ ඤෙය්‍යද එපමණම ඥානෙ තියෙනවා කියන එක තමයි සර්වඥ ඥානය කියන්නේ සබ්බඤ්ඤුත ඥානය කියන අර්ථ දැක්කේ. අනාවරණ ඥානය කියලා කියන්නේ හිතපු ගමන් මොන හරි දෙයක් තේරෙනවා. ආයි ඒ ගැන වෙහෙස වීමක් නැහැ කියන එක. දැන් සර්වඥ වුණත් සමහරවිට දැන් අපි හිතමු දැන් විනාඩි 5ක් මහන්සිලා තමයි ඒක දැනගන්න ඕනේ කියලා. හැමදේම දන්නවා වුණාට වෙලාවක් යන්නේ නැහැ කියන එක තමයි අනාවරණයි කියන්නේ. හිතපු ගමන්ම මැරෙනවා. අනාවරණ කියලා කියන්නේ මේකට මේ කාලයක් ගත වීමක් නෑ. ඒ කියන්නේ දැන් කල්ප දැන් සාමාන්‍ය කෙනෙකුට නම් දැන් සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙකුට අනාවරණ ඥාන නෑ කියලා කියන්නේ දැන් පුබ්බේ නිවාසානුසති තිබ්බට කල්ප ලක්ෂයට කලින් දේවල් බලන්න එක දිගට කල්ප ලක්ෂය මතක් කරන්න. පිළිවෙලින් පිළිවෙලට යන්න ඕනේ. අපේ මහරහතන් වහන්සේලාට නම් චුති ප්‍රසන්දි වලින්ම ගිහයි. ඒ කියන්නේ ජීවිතයකට එක සැරයක් හැටියට මතක් කරලා මරණ මොහොත මරණ මොහොතේ මරණ මොහොතට පැනලා පැනලා ගිහයි කියලා කියනවා. හැබැයි සාමාන්‍ය පෘථග්ජනෙක් බලනවා නම් මේ චිත්ත පරම්පරාවෙන් බලන්න ස්කන්ධ පරිපාටියට බලන්න ඕනේ කියලා කියනවා. ඔහේ තමයි ගොඩක් වෙලා යනවනේ ඉතින් ඒකට. සම්මා සම්බුදුරට එහෙම එකක් නැහැ. කල්ප කෝටි ප්‍රකෝටි අසංඛ්‍ය ගණන් අතරලා එහාට බලතයි. අනාවරණ ඥාන කියලා කියන්නේ හිතපු ගමම ඩග්ගල එකපාරට පේනවා. ඔව්. ඒ අනාවරණ ඥානෙ සම්මා සම්බුදුරට විතරයි තියෙන්නේ. හැබැයි ඒකේ නියම තේරුම ගත්තාම දෙකම එක වගේ වගේ තේරෙනවා. සර්වඥතා ඥානයයි අනාවරණ ඥානයයි දෙකම එක වගේ වගේ තමයි පේන්නේ. ඒනට විශේෂයෙන්ම දෙකක් කියලා තියෙනවා. මේ එතකොට අපි අහේතුක සිත් 18ක් කළා. මේ මෙතන තව මේ සුළුසුළු කරුණ වර්ගයක් තියෙනවා. මේ ඇහැක සිතක් ඇති වෙන්න තියෙන මේ කරුණු සඳහන් කරලා තියෙනවා. මම කිව්වා ඒ ටික මම නැවත කියන්න. චක්කු ප්‍රසාදය නොපිරීමවත් ඒ ඇහැකින ඉන්ද්‍රිය ක්‍රියාත්මක වීම. ඒක એટલે කියන්නේ චක්කු ප්‍රසාදය කියලා කියන්නේ චක්කු කියන්නේ ඇහැ, ප්‍රසාද කියන්නේ ඇහි තින ඔපේ. රූපයක් සහිත අරමුණක් හමු වීම. ඒ කියන්නේ දැන් චිත්තචෛසික කියනවා අරූපයි. තේරෙනවද? ඒ කියන්නේ මේ රූප කියන්නේ හැඩයක් නැහැ. සිතකට හැඩයක් නැහැ. චෛසිකයකට හැඩයක් නැහැ. වර්ණයක් නැහැ. ඒ හින්දා ඒවා අරූපී ධර්ම හැටියට තමයි හඳුන්වන්නේ. එතකොට ඒ චිත්තසයිසික වගේ දේවල් නෙමෙයි රූප සහිත දෙයක් හමු වෙන්න ඕනේ. ඒකට ඉතින් ඇහැට දෘෂ්ටි කියන්නේ පරාසයට තියෙන තමන්ගේ ඇහි දෘෂ්ටි පරාසයට තියෙන රූපයක් වෙන්න ඕනේ. මොකද දැන් අපේ ඇහැට පේන එක නෙමෙයි දිවසට පේන්නේ. දෙවියන්ගේ ඇස කියලා කියන එක තමයි දිවස කියලා කියන්නේ. දෙවියන්ගේ ඇස මනුස්ස ඇසට වඩා පිරිසිදුයි කියලා කියනවා. පැහැදිලියි කියලා කියනවා. ඒ නිසා ළඟ තියෙන දෙයට අමතරව දුර තියෙන දෙයත් බලන්න පුළුවන්. ඒ වගේ දැන් අපි මනුස්සයන් සම්බන්ධයෙන් ගන්නවා නම් මේ ඇහැට පේන රූපයක් හමු වෙන්න ඕනේ. ඊට අමතරව ආලෝකය තියෙන උන්ව බලන්න. ආලෝකය නැත්තම් බලන්න බෑ. ඉතින් දැන් ධාන වඩලා මේ දුර තියෙන දේවල් බලන්නේ ඒ කසින ආලෝකය පතරවල තමයි බලන්නේ. හැබැයි ඒක බලන්නේ ඇහෙන් නෙමෙයි, චක්කු විඤ්ඤාණය නෙමෙයි. ඒක මනසට කෙලින් වැටෙන්නේ. මේ ධාන වල දිබ්බ චක්කු කියන අභිඥා ලැබෙන්නේ විශේෂ ඥාන ලැබෙන්නේ මනස කියන ඉන්ද්‍රිය විතරයි. අනික් ඉන්ද්‍රියන් වල ඒ අභිඥා විශේෂ ඥාන ලැබෙන්නේ නැහැ. මානසික කාර්ය කියලා කියන්නේ බලන තරම් සිහියක් තියෙනවා. ඒ කියන්නේ අපිට මේ හැම දෙයක්ම වෙන වෙනම බලන්න පුළුවන් වුණාට දැන් අපිට පුළුවන් නේ දැන් මේ ඇතුලේ තියෙන මේ කැටයමක් වුණත් බලන්න පුළුවන් නේ. කැටයමක් දැක්කම ඒ වෙනකොට දැන් සාමාන්‍යයෙන් අපි ඇහැ කරකවගෙන යනකොට අපි බලන්නේ පුද්ගලෝ දිහා විතරයි. එහෙම නැත්තම් විශේෂ දේවල් දිහා විතරයි බලන්නේ. මොකද මානසික ආරය කියන්නේ බලන්න තරම් සිහියක් දෙන්නේ නැහැ මේ වගේ දේවල් දිහා. ඒ මානසික ආරය ඕනේ එතන ඒක අරමුණු කරලා සිතක් ඇති වෙන්න. ඉතින් ඒ වගේම හේතු කියලා තියෙනවා. සෝත විඥාන සිත කියන්නේ කනේ සිතක් ඇති වෙන්න ඒ සෝත ප්‍රසාද වස්තුව පිරෙහෙන්නේ නැතුව හොඳින් ක්‍රියාත්මක වීම, ශබ්ද අරමුණක් හමු වීම, කන් සිදුර අවහිර නොවි ඒ ශබ්ද තරංග හරි මොන හරි පැතිරෙන්න තරම් අවකාශ තිබීම සහ මානසිකාරය අහන්න තරම් සිහිය තියෙනවා. ඒ කියන්නේ අර භාවනා කරනකොට ශබ්ද ඕන නම් අහන්න නැතුව ඉන්න පුළුවන් කියන මානසිකාරයක් නැහැ ඒ වෙලාවට. එහෙනම් ශබ්ද ඇහෙන්නේ නැහැ ශබ්ද තිබුණාට. සිහියක් නේද? අපි හිතමු දැන් කවුරු හරි කෙනෙක් මේ හොඳ සමාධිගත වෙලා ඉන්න වෙලාවක් කල්පනා කරොත් එහෙම ඉතින් දැන් කියන්නේ රූප වාහිනිය නරඹන වෙලාවක් තමයි. ඉතින් ඒ වගේ වෙලාවට කවුරු හරි කතා කරලා තැහෙන්නේ හරියට. මොකද මානසික ආරය තියෙන්නේ රූප වාහිනිය.
වෙයි සිහියක් තියෙනවා එක එක දෙක.
ඔව් ඉතින් අර තමන් කැමති શબ્දේනේ අහගෙන ඉන්නේ.
ආනේ. භාවනාවත් ඒක තමයි.
ඔව්.
විද්‍යාවේ ඉන්න.
හ්ම්.
ආයෙත් නැත්නම්
ඒ වගේම ධාන විඥාන සිත් දෙක ඇති වෙන්න හේතු. ඒ කියන්නේ මේ ඇහැ කියන ඉන්ද්‍රිය ඇති වෙන්නේ උපේක්ඛාසගත චක්කු විඥාන සිත් දෙක විතරයි. කුසල විපාක කුසල විපාක. වෙන මොනවද සිත් තියෙන්නේ? ඉතින් මේ තාක් දවස් බලලා තියෙන ওই සිත් දෙකෙන්ම තමයි. හැම දෙයක්ම. එහින්ද ඒක තේරුම් ගන්න ලේසි. මනසට ආවම තමයි සංකීර්ණතාවයට පත් වෙන්නේ. ඥාන ප්‍රසාදය හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. හොඳින් නිරෝගීව තියෙන්න ඕනේ. ඒ කියන්නේ එළු කුරයක් වගේ හැඩයක් තියෙන තනක් තියෙනවා කියන නහය. ඒකට ගඳ දැනෙනවා කියන සුගන්ධ දුගන්ධ කියන ගන්ධයන් දැනෙනවා කියන. අනිත් එක ගන්ධයක් සහිත අරමුණක් හමු වෙන්න ඕනේ. වායෝ ධාතුවේ උපකාරය තියෙනවා. මේ තමතරව මානසික ආරය තියෙනවා. ජීවා විඥාන සිත් දෙක ඇති වෙන්න හේතුව තමයි ඒ දිවේ තියෙන ප්‍රසාද වස්තු ජීවා ප්‍රසාදේ හොඳින් නිරෝගීව ක්‍රියාත්මක වෙන්න ඕනේ. රස සහිත අරමුණක් වෙන්න ඕනේ. රස නැති අරමුණක් බෑ. රස සහිත අරමුණක් වෙන්න ඕනේ, හමු වෙන්න ඕනේ. දිවෙහි තෙත් ගතිය හෙවත් ආපෝ ධාතුවේ උපකාරයක් තියෙන්න ඕනේ. මානසිකාරයක් තියෙන්න ඕනේ. රස බලන්න තරම් සිහියක් තියෙන්න ඕනේ. සමහරවිට බඩගින වැඩිින්ද කෑවට පස්සේ ඉතින් ලුණු වැඩිද කියලා අහුවම ආයි මතක නෑ. මොකද මේ හදිස්සි වැඩිින්ද ආවා. බඩගින් ඉන්නවද? බඩේ තියෙන වේදනාව ගැන අරමුණු කළා තමයි කාලා තියෙන්නේ. ලුණු තියෙනවද බලලා නෑ. ඒ වගේ මානසික ආරය තියෙන්න ඕනේ නැත්නම් අහුවෙන්නේ නෑ කෑවට. මේ කාය විඥාන සිත ඇති වෙන්න හේතුව තමයි කාය ප්‍රසාදය නොපිහිලා පිරිහෙන්නේ නැතුව තියෙන්න ඕනේ. පඨවි තේජෝ වායෝ කියන තුනෙන් එකක් හමු වෙන්න ඕනේ. ආපෝ කියන ධාතුව කායට වැටෙන්නේ නැහැ කියලා කියලම තියෙනවා. මේ අපි ඒක පස්සේ බලමු. මේ ශරීරයේහි තද ගතිය කියන්නේ පඨවි ධාතුවේ උපකාරය තියෙන්න ඕනේ කියලා කියනවා ස්පර්ශ වෙන්න. වායෝ කියලා කියන්නේ වේගය. තේජෝ කියලා කියන්නේ සීතල රසණේ කියන එක. පඨවි කියලා කියන්නේ තද බවද මෘදු බවද කළුද කියන එක. වායෝ කියලා කියන්නේ වේගය. බලමු අපි තව ඉස්සරහට රූප කරනවා. ඔව්. සෙලවෙන ශක්තියට හෝ සෙලවීමේ හැකියාවට තමයි වායෝ කියලා කියන්නේ. වාතයට නෙමෙයි. වාතේ වායෝ ගතිය වැඩි හින්දා තමයි අපි සාමාන්‍ය සූත්‍ර ක්‍රමයට දැන් ජලය ආපෝ කියන්නේ ජලය කියලා කිව්වට මේ අභිධර්මයටම එහෙම කියන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේ ජලයම සීතල කරොත් පඨවි ගතිය එනවා කියන අයිස් ගතිය එනවා. ඒ මොකද ඒ එකම ජලයේ ඇතුළත පඨවි ආපෝ තේජෝ වායෝ හතරම තියෙනවලු. ඒ තියෙන ප්‍රමාණය වැඩි අඩු වුණාම වෙනස් වෙන්නේ. ඒ කියන්නේ දැන් පඨවි ගතිය වැඩි වුණාම අයිස් වෙනවා. ආපෝ ගතිය වැඩි වුණාම දියර වෙනවා. කියන්නේ ජලය වෙනවා. තේජෝ ගතිය වැඩි වුණාම වායෝ ගතිය වැඩි වුණාම වාෂ්ප වෙනවා. එතකොට ජල වාෂ්ප කියන්නේ විශාල සෙලවීම් ශක්තියක් තියෙන මේ ජාතිය. නැත්නම් තාප ශක්තියක් තියෙන ඒ ජලය කියන එකේ ආපෝ විතරක් නෙමෙයි අනික හතරක් තියෙනවා. ඊට අමතර අපි දැන් රූප කාණ්ඩේ වෙන මේවා ඉගෙන ගන්නවා. කියන්නේ වර්ණ ගන්ධ රස ඕජා කියලා ඒ හතරක් තියෙනවා. ශුද්ධාෂ්ටක කියලා කියන්නේ ඒ අටම තමයි අඩුම වශයෙන් තියෙන්නේ. මේ තම ආපෝ විතරක් වෙනම තියනවා කියලා කොහෙවත් කියලා නැහැ. ඉතින් අපිට ඒ ද අපි දැන් මේ මේ පොත නිල් කියලා කියන්නේ නිල් වැඩියෙන් තියෙන හින්දා නේද? නිල් විතරක් නෙමෙයි මේක තියෙන්නේ. ඒක තමයි දැන් අපි මේ පරිගණකයකට මේක දාලා මේ මේකේ නිල් කියලා මේ හොයන්න කියලා ගිහිල්ලා නිල් වලින් මේක අඳින්න බෑ. නිල් වලින් අඳොත් වෙන පාටක් එන්නේ. ඒක තමයි මේ මේ 16.7ක් මේ මේ මිලියන 16.7ක් වර්ණ තියනවා කියලා අන්තිමට හොයාගෙන තියෙන්නේ මේ විද්‍යාවෙන්. මොකද මේ වැඩියෙන් තියෙන එක තමයි අපි පේන්නේ. වැඩියෙන් තියෙන එක තමයි අපි කතා කරන්නේ. ඒ වුණාට ඇත්තටම අපිට ඔක්කොම ටික පේන්නේ. එහෙනම් අපිට මේ සම්පූර්ණ නිල් එකකුයි නිල් අඩු වැඩි වෙලා තියෙන එකකුයි අතර වෙනස පැහැදිලිවම පේනවා හැට. ඉතින් ස්වභාවික වර්ණයක් ඒ තියෙන විදිහටම නිරූපණය කරන්න එච්චර වර්ණ ගාණක් ඕන කියලා කියන්නේ එකයි. මිලියන 16.7ක් ඕන කියලා කියන්නේ ඒකයි. ඒ වෙනසක් තියෙනවා. ඉතින් වැඩියෙන් තියෙන එක තමයි අපි පාවිච්චි කරන්නේ කතා කරන්නේ. නිල්ද කහද කියලා නිකන් වැටෙන ආකාරයට කතා කරනවා. ඉතින්